Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Yo naccha sari na apaccha sari sabbang acchangama imang papanchang. Yo bhikkhu jahati ora parang urago chinnamiva tachang puranang.
සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි යම් කිසි විදියක ධර්ම දේශනාවක් සමග පොඩි පැහැදිලි කර ගැනීමක් සමග තමයි එකතු වෙන්නේ. ඉතින් අපි ඒ සඳහා උත්සාහයක් ගමු, යම් වේලාවක් ගත කරන්න උත්සාහයක් ගමු. ඉතින් ගිය සතියේ අපි එක්තරා විදියක මේ වැරදිලා වගේ නිකන් මේ උරග සූත්‍රයේ ගාථාවකුත් ඉදිරියෙන් තියාගෙන යම් පැහැදිලි කිරීමක් කරා. එතකොට හරියට නිකන් මේ සර්පේ කැව අතාරිනා වගේ කෙනෙක් කොහොමද එතරත් මෙතරත් අතාරින්නේ මේ ප්‍රතිපදාව තුළින් කියලා අන්න බුදුරජාණන් වහන්සේ ගැඹුරු ගාථා විදියට කරන පැහැදිලි කිරීමක් අපි ටිකක් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් එහෙම මුළු දේශනාවක්ම කරා. නමුත් අන්න තව තව නොතේරෙන පිරිසකුත් ඉන්න පාටයි. ඊළඟට තව තව ඉතින් පැහැදිලි කරන්නත් ක්‍රම තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලමු අදත් මේ විදියට මෙන්න මේ කියන කතාවම තව ටිකක් පැහැදිලි කරගන්න. ඉතින් එදා එච්චර උපමා සහිතව යම් යම් විදියට පැහැදිලි කරා. අපි අදත් ඒ වගේ උත්සාහයක් ගමු. ඉතින් එහෙම කියපු ගමන් සමහර කෙනෙක් හිතෙන්න පුළුවන්, අයියෝ එහෙනම් වෙන එදා එකම දහන්න වෙන්නේ කියලා. එහෙම වෙන එකකුත් නෑ. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. ඉතින් මෙතන මේ බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක අපිට මැදුම් පිළිවෙතක් වගේ දෙයක් පෙන්නලා දෙන සූත්‍රයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක එක ගාථා අරන් බැලුවාම අමුතුම ගැඹුරක් විදහ දක්වන අවස්ථා තමයි ඒක එකක ප්‍රකාශ වෙන්නේ. එතකොට අපි ගිය සතියෙත් එක ගාථාවක් ඉදිරියෙන් තියාගත්තා. එතෙන්දී සඳහන් වුණේ හරියට අර දිඹුල් රුකක මල් හොයාගෙන යන පුද්ගලයෙක් ඒ උත්සාහය නිෂ්ඵලයි කියලා දැනගන්නේ කොහොමද? අන්නේ වගේ මෙන්න මේ භවයේ සාරයක් නැති බව මෙන්න මේ ප්‍රතිපදා වඩන කෙනෙක් හඳුන ගන්නවා කියලා. එතකොට හරියට අර නිකන් කඩුවෙල ගිහිල්ලා අර බෝට්ටු අංගනේ ළඟ තියෙන අත්තික්ක ගහේ කවදාවත් මල් හොයාගන්න බැහැ වගේ, මල් හෙව්වට හම්බෙන්නේ නැහැ වගේ, අන්න මේ භවයේ හරයක් හොයන්න බෑ කියලා තමයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දුනේ. ඉතින් මෙන්න මේ කියන කතාව අපේ ජීවිතවලට කොයි කොයි විදිහටද අපිට ලං කරගන්න පුළුවන්, කොයි විදිහටද ගලප ගන්න පුළුවන් කියන උත්සාහයක් හැම වෙලේම තියෙනවා. දැන් අද ඉදිරිපත් කරගත්ත අද ඉදිරියෙන් තියාගත ගාථාවෙත් අන්න යම් කිසි විදිහක ඔය පැහැදිලි කිරීමම වෙනස් ආකාරයකින් කරනවා. එතකොට කියනවා මොකද්ද? යෝ නාච්ච සාරි න අපච්ච සාරි සබ්බං අච්ඡංගම ඉමං පපංචං යෝ බික්කු ජහාති යෝර පාරං උරගෝ චින්නමීව තචං පුරාණ. මේ කියනවා යමෙක් අතිදහවණය නොකරන්නේද, ඊළඟට පසු නොබසින්නේද. එතකොට මේ ප්‍රතිවිරුද්ධ වචන තමයි යොදන්නේ. අතිදහවණය කරන්නෙත් නැහැ, පසු බහින්නෙත් නැහැ. මේ හැම ප්‍රපංචයක්ම සමනය කරාවේද, අන්නේ පුද්ගලයා හරියට නිකං දිරාගිය හැව අතහරින උරගෙක් වගේ මේ එතරත් මෙතරත් අතාරිනවා කියලා තමයි කියන්නේ. එතකොට කියනවා මොකද්ද? වැඩි වේගෙන් දුවන්නෙත් නැහැ, පසුබහින්නෙත් නැහැ කියලා කියනවා. ඉතින් ඔය කියන කතාව හරිම අමුතු කතාවක් තමයි ඔය කියන්නේ. ප්‍රතිවිරුද්ධ වචන යොදාගෙන තමයි කියන්නේ. හරියට නිකං අර අර එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා කියනවා මොකද්ද මේ 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 විදියට මේ දුක නැති ලෝකයක්, දුක නැති ස්ථානයක්, වෙහෙසක් නැති ස්ථානයක් හොයාගන්න පුළුවන්ද ගමනින් කියලා අහනවා. එතකොට ඇහුවාම කියනවා එහෙම තැනක් හොයන්න බෑ ගමනින් කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ කියපු එක මම පිළිගන්නවා, මොකද මම හොයලා හොයාගන්න බැරි වෙච්ච කෙනෙක්. මං මේ විදිහට බාහිර ලෝකේ දුක නැති ලෝකයක් හොයාගෙන ගියා, සතුට විතරක් තියෙන ලෝකයක් හොයාගෙන ගියා, හිතේ සැනසීමක් හොයාගෙන ගියා. නමුත් හෙව්වට මොකද එහෙම දෙයක් හම්බුන්නේ නැහැ. හොයලා 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 ආතර මගදිම මම මලා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඇත්ත තමයි ඒක හරි තමයි ඒ විදිහට හොයාගන්න බෑ තමයි මේ විදිහේ දුක නැති තැනකට ගමනින් යන්න බෑ කියලා කියනවා. එහෙම කියලා ඒ කියපු ගමන්ම අනිත් පැත්තට කියනවා. හැබැයි ඒ වගේ තැනකට නොයා මේ දුක් දුකෙහි කෙලවර කිරීමක්ද නැතයි කියනවා. එතකොට අන්න දේවියාව කාර්කෝල අතාරිනවා. එතකොට ඔන වගේ කැරකිල්ලක් තමයි මෙතනත් කියන්නේ. මොකද්ද කියනවා? කෙනෙක් අතිදහවණේ නොකරයිද නොපසුබසීද? වැඩි වේගෙන් දුවන්නෙත් නැහැ, පසුබහින්නෙත් නැහැ. මේ දෙක අතරමැද ප්‍රතිපදාවකින් තමයි මෙන්න මේ ප්‍රපංච කියන ඒවා ප්‍රහාණය කළා, සමනය කළා. මෙන්න මේ එතරත් මෙතරත් අතාරින්නේ. හරියට නිකන් දිරාගිය හැවක් අතාරින සර්පෙක් වගේ කියලා කියනවා. ඉතින් ඔය කියන කතාව අපි ඉතින් වෙහෙසක් ගමු පැහැදිලි කරගන්න. මේ වගේ දේවල් ඉතින් මේ වචනෙන් පැහැදිලි කරන්න ගියාම අපහසුයක් අමාරුවක් තියෙනවා. ඉතින් මෙතන ප්‍රතිපදාවක් මේ පුහුණුවක් කරන්න ඇති කෙනෙක් එකතු වෙලා ඉන්නවා නම් ඒ කෙනාට බොහෝම අපහසු වෙන්න පුළුවන් මේ කියන කතාව තේරුම් ගන්න. නමුත් යම් කිසි විදියක තමුන් තුළ මේ විදියට සිහියක් පුරුදු කරන කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට ටික ටික මේ කියන කතාව වැටහෙනවා. ඒ වැටහීම ඇත්තරම අපේ හදවත තුලින් නැගෙන වැටහීමක්. ඒතට ඒ වැටහීම අපිට වචනෙට දාලා පෙන්නන්න අමාරුයි. ඉතින් ඒ අමාරු දේ කොහොමද පෙන්වන්නේ කියලා බැලුවොත් අන්න යම්කිසි උපමාවකින් යම්කිසි සිදුවීමකින් යම්කිසි කතන්දරයකින් තමයි මෙන්න මේ කියන වැටහීම ටික ටික පෙන්වන්න වෙන්නේ. මොකද වැඩි වේගෙන් දුවන්නත් බෑ, පසුබහින්නත් බෑ. එතකොට වැඩි වේගෙන් දුවන පැත්තක් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ පසුබහින පැත්තක් පෙන්වන්න පුළුවන්. ওই දෙක අතරමැද එකක් තම තමුන් විසින් සොයාගත යුතුයි. ඉතින් අපි මේ විදිහේ උත්සාහයක් අරගමු. අර කියන විදිහට හිතට දැනෙන දෙයක් කොහොමද වචනෙට දාන්නේ? ඒ විදිහට වචනෙට දාන්න බැරි දෙයක් කොහොමද වචනෙට දාන්නේ කියන 아무තු විදිහේ උත්සාහයක් තමයි. ඉතින් මේ වගේ දෙකකින් බණක් කියනවා කියන්නේ. කමක් නැහැ. අපි ඒ විදිහේ උත්සාහයක් අරගෙන බලමු කොතරම් දුරට අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මේ අහගෙන ඉන්න පිරිසත් ඒකට සාක්ෂි වෙනවා. මේ කිව්ව කතාව මට තේරෙනවා. ඒ වෙනත් නම් මේ කියන එක මට තේරෙන්නේ නැහැ. මේ මොකද්ද මේ කියන බයිලාව කියලා මට තේරෙන්නේ නැහැ කියලා හරි මන්න තේරුම් යන්නේ ඉඳ තියෙනවා. ඉතින් ඔය දෙකෙන් කොයි පැත්තේද අපි ඉන්නේ කියන පරීක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා පොඩ්ඩක් ඉතින් අර කන් නවලා අහන්න වෙනවා. නැතු ඔහෙ අහගෙන ඉඳියට තේරුමක් නැහැ. දැන් ගොඩ දෙනෙම් මේ වගේ සූම් වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. බැරි වෙලාවත් මොකක් හරි බෝලයක් ඒ පැත්තට කැරකිලා ගියොත් අන නම කියවුනොත් අන කතා කරගෙන මට පොඩ්ඩක් ඒ කියපු ප්‍රශ්නේ ආපහු කියන්න පුළුවන්ද කියලා කියනවා. එතකොට එහෙම ඉඳියයි කියලා වැඩක් තියෙනවද? ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද නියම් පොඩ්ඩක් කන්නවල අහන්න කියන බණ අහනකොට. එතන මේ කන්නවන කතාව ඇත්තටම ඔය හාරකෙක් වුණත් නිකන් කකා කකා යනකොට පොඩ්ඩක් නිකන් කන නවනවනේ එක පැත්තකට නවල මේක මොකක් හරි සද්දයක් අහනවා. ඊට පස්සේ මේ බැලලියෙක් වුණත් ඉන්නකොට අන්න එකපාරට කනක් හරවලා සද්දයක් අහනවා. ඉතින් ඔය හැකියාව අපි තුලත් තියෙනවා. ඇත්තටම පරීක්ෂණයක් කළා තහවුරු කරගෙන තියෙනවා. මොකද නර්ව් එන්ඩින් එක තාමත් ෆයර් වෙනවා ඒ කන නවන. හැබැයි අර මාංශ පේශි ටික දුර්වල නිසා දැන් කන් නවන්න බෑ. නමුත් කන් නවන්න පුළුවන් කට්ටියත් ඉඳලා හිටලා හම්බ වෙනවා. ඉතින් කොහොම හරි මේ යම් කිසි විදියක අවධානයක් යොමු කළා. මම මේ බණක් අහනවා මේ කියන අවධානෙන් අහන්න කියලා තමයි ඔය කියන්නේ. ඉතින් මේ උරග කතාව හරියට නිකන් සර්පෙක් පරණ හැවක් අතහැර අතහැර යනවා වගේ. මේ කොහොමද මේ ප්‍රතිපදාවක් දිනු වෙන්නේ? මේ විදිහට වැඩි වේගෙන් දුවන්නෙත් නැතුව පසුබසින්නෙත් නැතුව කොයි වේගෙන්ද දුවන්නේ කියන ප්‍රශ්නයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්නේ ටික ටික උත්සාහයක් ගමු. දැන් අපි හිතමු මේ විදිහට. දැන් අපි සතිය කියන දේ පුරුදු කරන්න සූදානම් වෙන කෙනෙක්ට මේ කියනවා විවේකීව ඇවිදින්න. විවේකීව වාඩි වෙලා ඉන්න. තමුන්ට දැනෙන්නේ මොනවාද කියලා නිරීක්ෂණය කරන්න කියලා. එතකොට අන්න අපි කෙනෙක්ට කිව්වොත් හුස්මම බලන්න කියලා සමහර විට. කෙනෙක්ට කිව්වොත් බඩ පිම්බෙන් හැකිලේ කියන එකම බලන්න කියලා. කෙනෙක්ට කිව්වොත් ඉරියව්වම බලන්න කියලා. එතනම මෙන්න මේ කියන ප්‍රතිපදාව පොඩ්ඩක් වරදිනවා. මොකද එක එක්කෙනාට ඉදිරිපත් වෙන්නේ ඒ තමුන්ගේ තියෙන ශක්තියන් අනුව විවිධ දේවල්. එතකොට ඉදිරිපත් වෙන්නේ මොකද්ද කියන එක මත තමයි එතනින් එහාට තියෙන ගමන තීරණය වෙන්නේ. එතකොට අපි හිතමු කෙනෙක්ට හුස්ම ඉදිරිපත් වෙනවා නම් ඒක හොඳා. එතකොට එනම් හුස්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට පිම්බීම හැකිලිම ඉදිරිපත් වෙනවා නම් ඒකත් හොඳයි. ආයතෝට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. හද ගැස්මක් ඉදිරිපත් වෙනවා නම් ඒකත් හොඳයි. ඉරියව් ඉදිරිපත් වෙනවා නම් ඒකත් හොඳයි. මාකාරී ඉදිරිපත් වෙන එකත් එක්ක යන ගමනක් මෙතන තියෙනවා. එතකොට ගමන පටන් ගන්නකොටම ආරගම බලනවා කියලා පටන් ගත්තොත් අන්න ඉතින් එතනම මේ ප්‍රතිපදාව වරද්දාගත්ත වෙනවා. එවෙනුවට අර හැවෑරීමක් තමයි තියෙන්නේ. හැවෑරෙන්නේ කොහමද? යොමු වෙන එකත් එක්ක ගමන කියදෙනවා. අහු වෙන එකත් එක්ක ගමන කියදෙනවා. දැන් අර කෙනෙක් දෙන්නේ යාළුවෝ දෙන්නේ අන්න බොහෝ කාලයක් ඒකම කාමරයක රූම්මේට්ස් අවිදියට ඉඳලා අන්න තරහක් වක් ඇති කරගෙන එක්කෙනෙක් නික්මිලා යනවා. ඊට පස්සේ නික්මිලා ගියාට පස්සේ දෙදෙනාටම හරි වේදනයි. ඉතින් මොකද කරන්නේ? පස්සේ ඉතින් යාළු වෙන්න වගේ නැවත නැවත ඉතින් ඉඳලා හිටලා එනවා. එනකොට දැන් අර මිනිස්සයා අර අලුතෙන් කෙනෙක් අලුතෙන් නේවාසිකයෙක් පදිංචි කරගෙන. එතකොට ඒ නේවාසිකයාත් දැන් ඒ ගෙදර හැසිරෙනවා. එතකොට මේ පිට වෙලා ගියපු කෙනාට මේක මහ වේදනයි. මේ විදිහට අලුත් කෙනෙක් පදිංචි කරගත්ත එක. ඉතින් කියනවා මොකද්ද මේ දැන් උදේ කෑම වේල හදන වෙලාවක අන බිත්තර සකසනවා. ඉතින් බිත්තර සකසනවා අර අලුත් කෙනා. ඊට පස්සේ මේ අර පිටව ගියපු යහළුවත් ඇවිල්ලා දැන් මේ වට පිටාවේ කැරකෙනවා. එතකොට අර වෙනදා බිත්තර හදන විදිහට නෙමෙයි මේ බිත්තර හදන්නේ. ඉතින් මේ දැනත්තාගේ අර හිතේ තියෙන වේදනාවට වෙහෙසට මෙන්න මේක අල්ලගෙන කෑ ගහනවා. දැන් ඔයා බලන්න ඉස්සර කෑ බිත්තර කෑවේ මේ විදිහටනේ. දැන් බිත්තර කන්නේ මේ විදිහටනේ. එතකොට කොයි බිත්තර වලටද වැඩියම කැමති කියලා අන්න චෝදනාවක් නගනවා. එතකොට අර මුල්කී යාළුවා අර නිවසේ නැවතිලා ඉන්න කෙනා කියනවා මොකද්ද ප්‍රශ්නයක් නැහැනේ ඔයාගේ බිත්තර දැන් මෙහි නැහැනේ. අන්න මම තියෙන බිත්තර જાටි කාලා ජීවත් වෙනවා. එයාගේ බිත්තර වලට කැමති වුණා නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. ඔයාගේ බිත්තර මෙහි දැන් නැහැනේ. අන්න මේ තියෙන බිත්තර જાටි කාලා මම ජීවත් වෙනවා. අන්න ඒ වගේ මේ කවුද ඉදිරිපත් වෙන්නේ? අන්න යත් එක්ක අත්තල් බැඳගෙන යෑමක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. එක්තරා විදිහක චපල ගතියකුත් ඒ තුළ තියෙනවා. මොකද අරයා මේනකම් බලාගෙන ඉන්න ඕනේ, මෙයා එක්කම කරන්න ඕනේ, මෙයාම තමයි නියම මිනිහා කියලා ඔන්න ඉතින් අපේ අදහස් උදහස් තියෙනවානේ. ඒ විදිහේ ගලගුණ සැලකීමක් ඇත්තරම තියාගන්න එක හොඳයි. නමුත් ඉතින් ඒ සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට වැඩ කටයුතු කරන්න වෙනවා. ඉතින් ඕක ප්‍රතිපදාව පටන් ගත්ත ගමන්ම තියෙන දෙයක්. කෙනෙක් හුස්ම බලනවා කියලා වාඩි වුණොත් හුස්ම දැනෙන්නේ නැත්තම් අනේ එතනම ඉතින් ලොක් වෙනවා. එතනම හිර වෙනවා. එතකොට කොහොමද එහෙනම් හැවාරිනා වගේ අනි ඉදිරිපත් වෙන දේත් එක්ක යන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි හිතමු ආහන්න එහෙනම් පිම්බීම හැකිලිම ඉදිරිපත් වෙනවා කියන දේ මේ තැනතර දැනෙනවා. හරි එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කියලා පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඉන්නකොට අන්න මොකද වෙන්නේ? අන්න ටිකකින් අපේ හිත වෙන දෙයකට ඇදිලා යනවා. සමහර විට සද්දයක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්, අතීතේ කරපු කෙරුවාවක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට ඇදිලා යනවා. එතකොට මේ දැනල හිතට අප්‍රසාදයක් ඇති කරගන්නවා, අඳුරක් ඇති කරගන්නවා. මොකද්ද? අන්න මම ප්‍රිය මගේ පිම්බීම හැකිලිම නැති වෙලා ගියා. නමුත් අර අලුතෙන් ඉදිරිපත් වෙච්ච කෙනා පිළිබඳ සිහියක් පිටව ගත්තොත් ඒක ඇත්තටම ප්‍රතිපදාවේ ඉදිරියක්. ආ මම දැන් සද්දක ඉන්නවා, මම දැන් හිතවිල්ලක ඉන්නවා, මම දැන් වටපිටාවේ ඇහෙන දෙයක් ඔස්සේ පිටිපස්සෙන් යනවා කියන සිහිය පිටව ගත්තනම් කලින් සිහියට වැඩිය උසස් සිහියක් ගැන තමයි මේ දෙවනුව කතා කරන්නේ. අර විදිහට අරමුණක් හුවමාරු වෙද්දිත් අපි මේ ගමනේ යදෙනවා. අවුල් කරගන්න නැතුව ගමනේ යදෙනවා, සිහිය පිටවන ගමනක යදෙනවා. අන්න ඒ විදිහේ වෙනසක් අපි තුල ඇති කරගන්න පුළුවන් දෙකෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ වේදනාවල් ඉදිරිපත් වෙලා එනවා. ටිකක් වෙලා යනකොට පිම්බීම හැකිලිම බලන්න බෑ. එවෙනු ටැංගපතේ බොහෝ වේදනා. එතකොට මේ වේදනාවට දමලා ගහලා නැකිටලා යනවද? එහෙම නැත්තම් මේ කොයි විදිහටද අපි හික්මෙන්නේ? සිහියක් පිටවගනා මට දැන් වේදනාවක් දැනෙනවා, මගේ අරමුණ පරාජය කරගෙන එයාව ඉක්මවගෙන වේදනාවක් ඉදිරිපත් වෙනවා කියන සිහිය පිටව ගන්න පුළුවන්ද කියන උත්සාහයක් එතන තියෙනවා. ඔන්න ඒ විදිහේ අමුතුම විදියක හැවෑරෑර යන ගමනක් තමයි මේක. එතකොට මුලදී සිහිය කියලා දෙන අර්ථකථනය ටික දවසක් යනකොට ගැලපෙන්නේ නැහැ. මොකද පටන් ගන්න වෙලාවක තමයි එහෙම කියන්න පුළුවන්. ටික දවසක් ගියාම අනේ තැනත්තට කොයි විදිහටද ඒක වර්ධනය වෙලා තියෙන්නේ, ඒ වර්ධනයට අනුව තමයි උපදේශක් දෙන්න වෙන්නේ. ඒකයි අපි කියන්නේ ආකාමටහන් වார்த்தාවක් ලියන්න, ලියලා ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරනකොටත් බලන්න මේක කරන, මේක තේරෙන කෙනෙක් ඉදිරිපත් කරලා උපදේශක් ගන්න. එහෙම නැත්නම් ලොකු සාහිණාංශ කියනවා මේ පොඩි එවුන්ට මේක මේ ගුරුවරයා පිළිබඳ තේරෙනවා. මේ කියන්නේ පොතේ ගුරෙද්ද, එහෙම නැත්නම් වචනේ මේ කියනකොට මේ හරියට කරලාද මේක කියන්නේ කියලා තේරෙනවා. අනේ තේරීම පොඩි කෙනෙක්ට නම් හොඳටම තියෙනවා. ඉතින් වැඩිහිටියෝ ටිකක් එකතු වෙලා ඉන්න හින්දා මෙතන එච්චරම ප්‍රශ්නයක් නැහැ. වැඩිහිටියොන්ට එච්චරම තේරෙන්නේ නැහැ. වැඩිහිටියෝ වෙන වෙන දේවල් අල්ලගෙන ඉන්නේ හින්දා මේ කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. මේ කියන මනුස්සයා කළාද නැද්ද කියන්නේ කියලා තේරෙන්නේත් නැහැ. ඒකින්ද එච්චරම ගැටලුවක් නැහැ මේ අවස්ථාවේදී. දැන් ඊයේ අර දරුවෙක් කියන මොකද්ද? ආ මට දැන් 100 තමයි මේ ලෝකේ තියෙන වටිනාම දේ. 100 පිළිබඳ කතා පවත්වන්න මට හිතෙනවා. 100 පිළිබඳ PhD එකක් කරන්න මට හිතෙනවා. ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් මේකත් වැරදිද කියලා හලවල තියෙනවා. එතකොට අයියෝ කමක් නැහැ, ඔය වගේ දෙයක් කරාට කමක් නැහැ. හැබැයි ඉතින් PhD එකක් කරා කියලා 100 පිළිබඳ දැනගන්න අමාරුයි. ඒ වෙනුවට අන්න මහ පොළවේ PhD එකක් තමයි කරන්න වෙන්නේ. මොකද්ද මහ පොළවේ PhD එක? මෙන්න මේ 100 පුරුදු කරන්න වෙනවා. එහෙම නැතුව වචනෙට කොච්චර 100 නැගුවත් වචන දෙක තුන කියනකොට මේ PhD කාර්යය බොරු PhD කාර්යයද ඇත්ත එකෙක්ද කියන එක අහුවෙනවා. ඉතින් අර ඔය පොඩි දරුවෙක්ව ධම්මල ගස්සන්න පුළුවනි අපිට PhD කාර්යයට උනත් පොතේ ගුරෙක්ට. මොකද පොඩි එකා කරලා තියෙනවා නම් දවසක් දෙකක් කරපු ගමන් මේ පොඩි එකෙක්ට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට ඒ වගේ කෙනෙක් ධම්මල වුණත් PhD කාර්යයට ගහන්න පුළුවන්. මොකද අර ප්‍රායෝගික වැඩිම සහ පොතේ ගුරෙක් අතර වෙනස තමයි ඔය තියෙන්නේ. බුක් ස්මාර්ට් සහ ස්ට්‍රීට් ස්මාර්ට් කියන වෙනස තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ දෙක අතරින් කෝකද අපි තෝරගන්නේ, කෝකටද අපි ඡන්දෙ දෙන්නේ කියන එක ඉතින් තම තමම විසඳගත යුතුයි. ගොඩ වෙලාවට ඉතින් අර වැඩේ පුහුණු කරන එක අමාරුයි ඉතින් මෙහෙසයි. ඒ වෙනුවට ඒ පිළිබඳ වචන කියන එක පහසුයි. නමුත් අන්න ප්‍රතිපදාවක් ඉදිරියට යනවා නම් අනිවාර්යයෙන්ම යම් යම් පමණකට තමුන් තුලින් මේක වැඩි විය යුතුයි. එහෙම වඩන්නේ නැතුව කොච්චර කතන්දර ගෙතුවත් තේරුමක් නැහැ. කොච්චර වැල්වටාරම් දෙදුවත් තේරුමක් නැහැ. ඉතින් ඒ පුහුණුව කරන පිරිසකට තේරෙනවා අන්න හරියට අර සර්පේ හැව අතහරිනවා වගේ නිතර නිතර මේ ප්‍රතිපදාවේ අලුත් වීමක් දියුණුවක් තියෙනවා. ඒ අලුත් වෙන දියුණු වෙන්න අර කලින් කී ස්ථාවරේ දැන් තව දුරටත් ගන්න බෑ. ඒ වෙනුවට වෙනස්ම අලුත්ම ස්ථාවරයක් මත තමයි දැන් සිහිය පිටව ගන්න තියෙන්නේ. එදා කී කතාව අදට වළංගු වෙන්නේ නෑ. ඊයේ සත්‍ය අද අසත්‍යක්. ඔන්න ඔය විදිහ දේවල් ටික ටික තේරෙන්න ගන්නවා. ඊයේ කිව්වා මේ වගේ දෙයක් සමහර විට අපි පොරොන්දුවක් වෙනවා ඊයේ. එතකොට අන්න මේ විදිහම මෙන්නම් කියලා හරි ඔන්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ පොරොන්දු වුණාට මොකද? අද තියෙන වාතාවරණ ඊට වැඩිය වෙනස්. අද ගැළපිලා ඇවිල්ලා තියෙන කරුණු ටික ඊට වැඩිය වෙනස්. එතකොට ඊයේ මුළු හදෙන්ම පොරොන්දු වුණා වෙන්න පුළුවන්. බොරුවට නොවෙන්න පුළුවන්. ඉතින් බාහිර ලෝකේ අපි කියනවා පොරොන්දුවක් වුණා නම් ඒ විදිහට මේක තියෙන්න ඕනි. ඊට ඒක කඩකිරීම සුදුසු නැහැ කියන ස්ථාවරයක තමයි අපි ඉන්නේ. නමුත් අන්න කතා කරලා කියන්න පුළුවනි ඊයේ මම පොරොන්දුවක් වුණා මෙන්න මේ කරුණ යටතේ. නමුත් අද මෙන්න මේ විදියට වෙනස් කරුණු ටිකක් ඉදිරිපත් වෙලා තියෙන හින්දා අන්න මට ඒ පොරොන්දුව අද රකින්න විදියක් නැහැ. ඊයේ වාතාවරණයේ ඊයේ කාලගුණය අනුව ඒක සත්‍යක්. අද කාලගුණය අනුව මේක සත්‍යක්. එතකොට ඔන්න ඔය විදිය අමුතු ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. අන්න අර වේගෙන් දුවන්නෙත් නැහැ. මේ වගේම නවතින්නෙත් පසුබසින්නෙත් නැහැ. ඔය දෙක අතර ගමනක් තියෙනවා. ඉතින් ඒ වගේ ගමනක් පිළිබඳ කතාව තමයි මේ බුදුරජාණන් වහන්සේ එක එක විදියට මේ ගාථා වලින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඔය එක්තරා දෙවනි කොටසේ ගාථාවේ තියෙනවා මොකද්ද? මේ හැම ප්‍රපංචයක්ම සමණය කළේ වේද කියලත් කියනවා. එතකොට ඔය ප්‍රපංච කියන ඒවා යම් කිසි විදියක කතන්දර ගෙතීමක් කියලා හිතා ගන්නකෝ. එතකොට මේ කතන්දර ගෙතීම අන්න මේ ආකාරයෙන් මේ විදියට කරනවා කියලා අන්න ලොකු කතාවක් අපි ගොතනවා. ඉතින් ඔය කතාවට යට වෙලා තමයි එක්කෝ කෙනෙක් කර විදියට අතිදහවණයක් කරන්නේ, වැඩි වේගෙන් දුවන්නේ, එහෙම නැත්නම් පසුබසින්. ඔය දෙකම සිදු වෙන්නේ එන්නේ කතාව මත පදනම් වෙලා, ඒ කතන්දරයක් මත පදනම් වෙලා. කතන්දරේ ලොකු වෙන ලොකු වෙන්න වැඩි වැඩි වේගෙන් දුවනවා. ඊළඟට කතන්දරේ පොඩි වෙන්න වැඩි වැඩි වේගෙන් දුවන එකත් පසුබැසීමත් නවත්තන්න ඉඩ තියෙනවා. නවතින්න ඉඩ තියෙනවා. අර දුව දිවීමත් පසුබැසීමත් දෙකම වෙන්නේ මොකද්ද? අන්න කතන්දරේ පමණට තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඒ ප්‍රපංචේ පමණට තමයි ඒ සිද්ධ වෙන්නේ. වර්තමාන මොහොත කොයි පමණකින් ඉක්මවනවද ඒ සා සාපේක්ෂව අන්න දිවීමක් හරි පසුබැසීමක් හරි සිද්ධ වෙනවා. ඒ වෙනුවට මේ වර්තමාන මොහොතේ එළඹෙන්න ඒ කතාව වෙනුවට මෙන්න මේ වෙලාවේ යන ක්‍රියාවලියත් එක්ක ඉඳිමින් කල්ගත කරමින් මේ කටයුතු කරන්න පුළුවන්ද කියලා. ඉතින් එක්තරා විදියක අපි හිතනවා මේ පොත්වල තියෙන දේවල් තමයි අපිට පිට වෙන්නේ. මේ දැනුම කියන එක අපි රැස් කරගත යුතුයි. ඒවා තමයි අපේ යහපත පිණිස, පහසුව පිණිස පවතින්නේ කියන අදහසක් අපේ තියෙනවා. නමුත් ඇත්තටම මෙන්න මේ වර්තමාන මොහොත තුල, මේ මොහොත තුල අපිට අවශ්‍ය අපේ ජීවිතේ නඩත්තු කරන්න අවශ්‍ය, අපේ යහපැමට අවශ්‍ය සියලුම දේ ගැබ්බෙලා තියෙනවා. මේ මොහොතට අවධානය යොමු කළ බැලුවාම අපිට බොහොම වටිනා common sense එකක්, මේ යන ක්‍රියාවලිය පිළිබඳ අවධානයක්, මේ වටපිටාව පිළිබඳ අවධානයක් ගැබ්බෙලා තියෙනවා. එතකොට මේ වටපිටාවේ අනතුරක් තියෙනවා නම් ඒක අපිට පේනවා. මේ වටපිටාවේ අවස්ථාවක් තියෙනවා නම් ඒකත් අපිට පේනවා. එතකොට අර ඒ විදිහට අවධානෙන් ඉන්න කෙනෙක්ට ඒ ටික මේ වටපිටාවෙම ගැලපිලා එනවා. අලුතෙන් පොතේ දැනුම් හොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට මේ වටපිටාවත් එක්ක ජීවත් වෙනකොට අපේ ජීවිතය රැක ගැනීමට අවශ්‍ය සියලුම දැනුම නැත්නම් සියලුම ප්‍රඥාව ඒ තුළ ගැබ්බෙලා තියෙනවා. ඒතර කියන මොකද්ද ඔය ප්‍රඥාව ගැන ඔබ ළඟ තියෙන පොට්ටික පෙට්ටියකට දාලා ඈත තියෙන දුර ස්ථානයකට තැපල් කරලා යවන්න. තැපල් කරලා යවලා අන්න පොඩ්ඩක් පොළට ගියා නම්, පොළට ගිහිල්ලා එළවලු ටිකක් මිලදී ගත්තා නම් අන්න එතෙන්දී ඒ පොත්වල තියෙනවට වැඩිය ප්‍රඥාවක් හොයාගන්න සමහර විට පුළුවන් වෙයි. මාළු කඩේකට ගිහිල්ලා මාළුවෙක් මිලදීගෙන આવොත් අන්න හරිට වැඩිය ප්‍රඥාවක් එතෙන්දී දැනගන්න පුළුවන් වෙයි, හොයාගන්න පුළුවන් වෙයි. නමුත් අපි මොකද කරන්නේ? අන්න අර පොත්වල තියෙන ඒවා කියවලා කියවලා බලනවා ප්‍රඥාව ලං කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අර විදිහට ප්‍රපංච තමයි, ප්‍රපංචයක් තමයි ওই පොතකට ලියවෙන්නේ තනිකර. එතකොට ඒ ප්‍රපංචේ තව තව වර්ධනය කරන්න අපි උත්සාහ කරනවා. ඒ පොත මත පදනම් වෙලා තව පොතක් අපිට ලියන්න පුළුවන් අපි තුලින්. අන්න ඒ වර්තමාන මොහොත ඉක්මවීමේ තරම. ඒ ඉක්මවන්න මොකද වෙන්නේ? ටික ටික වැඩි වැඩියෙන් අන්න අතිදහවණයක් හරි පසුබැසීමක් හරි අපි තුලින් ඉබීටම ගැලපිලා එනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ දෙකම අතාරින මේ තැනැත්තා, මේ විදිහට වැඩි වැඩියෙන් වර්තමානයේට එළඹෙන මේ තැනැත්තා අර විදිහට අතිදහවණයක් කරන්නෙත් නැහැ, ඒ වගේම පසුබසින්නෙත් නැහැ. සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට කටයුතු කරනවා. මේ විදිහේ වෙනසක් පිළිබඳ තමයි මේ කියන්නේ. ඒ වෙනස ටික ටික ප්‍රතිපදාවක් තුලින් ලං කරගත යුතුයි. මේක ටික ටික පුහුණු කළා මේ කියන කතාව මේ හරුපේ මොකද්ද කියන එක තමුන් තුලින් පැහැදිලි කරගත යුතුයි. දැන් විශේෂයෙන් අපි හිතමු මේ විදිහට සිහිය පිහිටවගෙන ඉන්නකොට අපිට අපේ චරිත ස්වභාවයේ උත්සාහයක් නැතුවම මතුවලා එනවා. මෙන්න මේ විදිහේ චරිත ස්වභාවයක් තමයි මගේ තියෙන්නේ. සමහර විට මම මේ විදිහට හිතන මතන කෙනෙක්, සමහර විට මම මේ වගේ කෙනෙක්, මේ විදිහ ඉමෝෂනල් කෙනෙක් කියලා අන්න අපිට දැනගැනීමක් සිද්ධ කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක ගොඩ දෙනෙක් වැරදි විදිහට, අවුලක් වුණ විදිහට, පැටලුණ විදිහට තමයි අරගන්නේ. හිතනවා මම මේ විදිය මේ චරිත ස්වභාවය වෙනස් කරන්න ඕනි, මේක නෙමෙයි මගේ ප්‍රകൃති ආකාරය කියලා කෙනෙක් ඒ හටනකට එළඹෙන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් වෙනස් කරන උත්සාහයකට එළඹෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ ප්‍රතිපදාව තුළින් එක්තරා විදිහක මම මේ මගේ නියම ස්වභාවය බාර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට සමහර වෙලාවට ඔය කෙනෙක් පැමිණිලි නගනවා. මොකද්ද? මම බොහොම සංවේදී කෙනෙක්. මම හැම දෙයකටම පොඩි දෙයකටත් යම් කිසි විදියක සැලීමක්, යම් කිසි විදියක ආරවුල ඇති කර ගැනීමක්, පොඩි පොඩි දේවලුත් නැවත නැවත හිතීමක් සිද්ධ කරනවා. මේක මම වෙනස් කරන්නේ කොහොමද? මේක මම අයින් කරන්නේ කොහොමද කියන ප්‍රශ්න නගනවා. නමුත් ඇත්තටම මේ විදිහට ඒ චරිත ස්වභාවයක් තියනවා නම් ඒ චරිත ස්වභාවය බාර ගැනීමක් තමයි මේ ප්‍රතිපදාව තුලින් ඇත්තටම ගැලපිලා ඉන්නේ. එහෙම නැතුව මේක ප්‍රතික්ෂේප කළා මම මේ විදිහට වෙනස් වෙන්න ඕනේ කියන එකක් නෙමෙයි. ඒ වෙනුවට ඔය මුල් බැසගත්තු ස්වභාවය මම මෙන්න මේ වගේ පිස්සෙක් කියන එක හඳුන ගැනීමක් තමයි මේ තුලින් සිද්ධ වෙන්නේ. ඉතින් සිහිය පිටවන්න ඕක හොඳට හරියට නිකන් තුවාලයක් පෑරෙව්වා වගේ තුවාලයක් සුද්ධ කරලා මතු කරා ගත්තා වගේ හොඳට පේන්න ගන්නවා. ඉතින් පේන්න ගත්තාම හරි අමාරුයි අපිට. හරි වෙහෙසයි අපිට. නමුත් ඇත්තරම ඔය තමුන්ගේ තියෙන ස්වභාවය, තමුන්ගේ නිවැරදි ස්වභාවය බාර ගන්න අපි උත්සාහ කරනවා. අන්න ඒ බාර ගැනීමකට තමයි ටික ටික ලැබෙන්නේ. එතකොට ඉමෝෂනල් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ තේරුම් ගන්නවා මම මේ වගේ චරිතයක්. එතකොට ඒ චරිත ස්වභාවයට හරියන සමහර විට අමුතුම වෘතියකුත් අඳුර ගන්න පුළුවන් වෙයි. එහෙම නැතු ඔක්කොම එක විදියට හිතන මතන කට්ටි ඉන්නවා නම් මහා එපා කරපු ලෝකයක් නෙමේ මේක. මහා කම්මැලි ලෝකයක් නෙමේ මේක. ඒ වෙනුවට මේ ලෝකේ විචිත්‍රත්වය මේ හැදිලා තියෙන්නේ අනිවාර්යෙන් මේ විවිධ පුද්ගලයෝ ආකාර නිසා, විවිධ චරිත ස්වභාව නිසා. එකම සිදුවීමට අපි විවිධ විදිහට ප්‍රතික්‍රියා දක්වනවා. අනේ ප්‍රතික්‍රියාව නිසාම තමයි එක්තරා විදිහක මේ වටපිටාවේ තියෙන සුන්දරත්වයකුත් තියෙන්නේ. එහෙම නැතුව හැමෝම එක විදිහට ප්‍රතික්‍රියා කරා නම්, හැම දෙයම ගැන එකම විදිහට හැමෝම හිතුවා නම් ඒක එච්චර වටිනා වටපිටාවක් නෙමෙයි. ඒ වෙනුවට මේ ලෝකයේ සුන්දරත්වය එක්තරා විදිහක තියෙන්නේ මෙන්න මේ පුද්ගලයන්ගේ විවිධත්වය මත. ඒ විවිධත්වය නිසාම තමයි මේ විදිහ වටපිටාවක් ගැළපිලාවිලා තියෙන්නේ. එතකොට කෙනෙක් ඉමෝෂනල් නම් ඒක වෙනස් කරලා ඉමෝෂනල් නැති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට හඬන වෙලාවට හොඳට හඬන්න පුළුවන්, හිනා වෙන වෙලාවට හොඳට හිනා වෙන්න පුළුවන්. ඒක කොටු කරලා ඒක හිර කරලා ඒ චරිත ස්වභාවය වෙනස් කරගෙන ඉන්නවා කියන්නේ වෙනම ආතතියක් අරගන්නවා. අර විදිහට එක්කෝ පසුබසිනවා නැත්නම් වේගෙන් දුවන්න උත්සාහ කරනවා. දෙක අතරමැද එකක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අපි හිතමු දැන් ඉමෝෂනල් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට සුදුසු යම් යම් වෘත්තීන් තියෙනවා. හැමදේම හොයලා බලලා කරලා දෙන්න පුළුවන්. හැම ඒ මිනිසුන්ගේ පහසුව සදන්න පුළුවන්. ඒ විදිහට විපතට වෙහෙසටපත් වෙච්ච කට්ටියට උදව් උපකාර කරන්න පුළුවන් වෘත්තීන් තියෙනවා. එතකොට ඒ වගේ වෘත්තියක් තෝරා ගැනීම තුලින් සමහර විට ලොකු සහනයක් මගේ මේ තියෙන දක්ෂකම මම නිවැරදි දිශාවට පාවිච්චි කරා කියන යම් කිසි අමුතුම විදිහේ විවේකයක් අපේ හිත තුලින් මතුවලා එන්න පුළුවන්. දැන් ඔය YouTube channel එකක් තියෙනවා මොකද්ද Invisible People කියලා. එතකොට ඒ channel එක කරන මිනිස්සයා එහෙම ලොකු ධනවතෙක් එහෙම කෙනෙක් නෙමෙයි. ඒ වෙනුවට මේ රැකියාවක් කරන ගමන් අර තමුන්ගේ අමතර වෙලාවේ තමයි මේ වැඩේ මේ තැනත්තා කරන්නේ. එතකොට මේ චරිතය කොහොමද අන්න ගොඩක් ඉමෝෂනල් කෙනෙක් කියලා. ගොඩක් අර මිනිස්සුන්ගේ දුක දැක්කහම තමුන්ට බොහෝම කරුණාවක් මතුවලා එන විදිහේ කෙනෙක්. එතකොට එයාගේ මේ කරන කෘත්‍යයේ අදහස තමයි මෙන්න මේ තමුන් ජීවත් වෙන රටවල් තුල මේ විදිහට මම ඉන්න රටේ මේ විදිහට වහලයක් නැති මිනිස්සු ඉන්නවා. තමුන්ගේ හිසට හීත කාලේ වහලයක් නැති මිනිස්සු ඉන්නවා. එතකොට මොකද කරන්නේ? අන්න අර පාරේ යන ගමන් ඒ වගේ කෙනෙක් දැක්කහම මෙයා තමුන්ගේ ෆෝන් එකකින් පොඩි ඉන්ටර්විව් එකක් වගේ කළා. මේ විනාඩි කිහිපයකින් මේ තැනත්තාගේ ඇති වෙලා තියෙන තත්ත්වය, සමහර විට බොහොම තරුණ කෙනෙක්, සමහර විට ලෙඩ වෙච්ච කෙනෙක් මේ විදිහට මේ තොරතුරු ටික ලබා ගන්නවා. ඒ ලබාගෙන තමුන් යම් කිසි සහතිකයකුත් දෙමින් මේක තමුන්ගේ අදාළ ඒ ස්ථානවල පළකිරීමක් සිද්ධ කරනවා. මෙන්න මේ විදිහ කෙනෙක් ඉන්නවා, මේ විදිහට අපහසුතාවයට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා. එතකොට මෙයාගේ කරන්නේ මොකද්ද? හරියට එක්තරා විදිහක මෙන්න මේ වගේ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා, මෙන්න මේ විදිහේ අසරණ වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා අන ලෝකෙට මුරගාලා කියනවා. එතකොට එක්තරා විදිහක කඳුළු සලමින් වෙන්න පුළුවන් සමහර විට මේ ප්‍රකාශය කරන්නේ ඒ තැනත්තාගේ චරිත ස්වභාවය අනුව. ඉතින් ඒ විදිහට අන සමහරවිට මේක දැකපු කෙනෙක් මම ගෙයක් මෙයාට ලබා දෙනවා, පොඩි ඉන්න කාමරයක් මම හදලා දෙනවා, මම නැත්තම් අවුරුද්දකට මේ තැනත්තාගේ ගෙවල් කුලිය බලා ගන්නවා වගේ කියලා නොයිකුත් විදිහට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙලා සමහර විට අන්න කෙනෙක් රැකියාවක් හොයාගෙන නැවතත් මේ විදිහට හෝම්ලස් වෙනුවට මගේ හිසට උඩින් වහලයක් තියෙන තත්ත්වයකට වෙනස් වුණා කියලා අවුරුදු කීපයක් ඇතුළත අර උදව්ව උපකාරය නිසාම ඒ විදිහේ සහනයක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. එතකොට එක්තරා අවස්ථාවක මේ තැනැත්තා අන්න පාරක ගමන් කරනවා. ගමන් කරනකොට මේ කවුද කියලා දැනගනත් නෙමෙයි, අන්න පාර අයින ඉන්න දුගී මිනිස්සෙක් ඒ යන හැමෝගෙම ඉල්ල ඉල්ල තමයි ඉන්නේ. කියනවා මට කෑම වේලක්, මට කෑම වේලක් කිකී තමයි ඉන්නේ. එතකොට මේ තැනත්තා ඉදිරියෙන් යනකොට මෙන්න මේ දුගී මිනිස්සයා කියනවා මට කෑම වේලක්. ඔන්න ඉතින් එකපාරට නවතිනවා. නවතිලා අහනවා මොනවද ඕනේ? මට අර එහා පැත්තේ තියෙන මැක්ඩොනල්ඩ්ස් එකෙන් කෑම වේලක්. ඊට පස්සේ බොන්න මොනව හරි ඕනේද? නෑ මට බොන්න මුකුත් ඕනේ නෑ, මට කෑම වේලක් තියුණා නම් ඇති කිව්වහම අන්න දුවගෙන පාර පැනගෙන අර දිහාවට දුවගෙන ගිහිල්ලා ඔන්න කෑම වේලක් අරගෙන එනවා. එතකොට මේ අරන් ආවට පස්සේ දැන් අර ඉල්ලපු මනුස්සයාට විශ්වාස නැහැ මේ ඇත්තටම දෙන්න හදනවද කියලා. ඇත්තටම දෙනවද කියලා අහනවා. එතකොට කියනවා ඔව් ඔව් මම ඔබටම තමයි මේ අරගෙන ආවේ, ඔයා හරි මනුස්සයාගෙන් තමයි අද ඉල්ලුවේ කියලා අන්න කඳුළු සලමින් ඒක දීලා පිට වෙලා යනවා. එතකොට අර චරිත ස්වභාවයම තමයි, ඒ තැනත්තාගේ නියම ස්වභාවයම තමයි, ඒක අර නිවැරදි දිහාවකට සුදුසු දිහාවකට යොමු කර ගැනීමක් සිද්ධ කළා තියෙනවා. ඔය වගේ විවිධ පුද්ගලයෝ විවිධ කට්ටි ඉන්නවා. ඉතින් ඒ තමුන්ගේ චරිත ස්වභාවය අඳුනගත්තා නම් එතනින් එහාට එහෙම ලොකු ගැටලුවක් නැහැ. මං කොහොම කෙනෙක්ද, මගේ චරිත ස්වභාවය කොහොමද කියන එක අඳුන ගැනීමක් තමයි අපි සිද්ධ කරන්නේ මේ ප්‍රතිපදාව තුළින්. අඳුන ගන්න ඒකත් එක්ක ගැටීමක් නැත්නම් ඒක අල්ලබදා ගැනීමක් වෙනුවට අන්න අර විදිහේ මැදුම් ප්‍රතිපදාවක් අර විදිහේ තත්ත්වයක් අපි තුල ගැළපිලා එන්න පුළුවනි. දැන් ඔය රැකී රක්ෂා කරන අවස්ථාවලදී එහෙම නැත්නම් නොයෙකුත් පුද්ගලයෙක්ව ගනුදෙනු කරද්දී ඔය නොයෙකුත් ප්‍රශ්න ගැටලු මතුවලා එනවනේ. එතකොට සමහර කෙනෙක් හිතනවා මම මේවට ක්‍රියාත්මක වෙනවද ක්‍රියාත්මක නොවෙනවද කියලා ඔන්න විදිහේ නොයෙකුත් දේවල් ඔලුවට දාගෙන ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගමු. අන්න විනය පොතේ සඳහනක් තියෙන මොකද්ද? අන්න මේ භික්ෂුවක් විසින් තව භික්ෂුවකට පහර දීමක් නොකළ යුතුයි කියලා සඳහන් කරනවා. එතකොට එහෙම සඳහන් කරාට මොකද? ඒ විනය ශික්ෂාපදයේම තියනවා මේ විදිහ පහර දීමක් සිද්ධ කරාම මෙන්න මේ විදිහ ආපත්‍යක් වෙනවා කියන ශික්ෂාපදයේම තියනවා. හැබැයි තමුන්ට ඉස්සෙල්ලා ඇවිල්ලා ගැහුවොත් මේ ශික්ෂාපදේ අදාළ වෙන්නේ නැහැ. තමුන්ට ඒ විදිහ අනතුරක් කරොත් මේ ශික්ෂාපදේ අදාළ වෙන්නේ නැහැ කියලා අන්න පොඩි විවරයක් පෙන්නනවා. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ මැදුම් පිළිවෙත. එහෙම නැතුව මේ සියල්ලම දරාගෙන සියල්ලම මේ බිඳගෙන ඔක්කොමෙන්ම කර්ම රැස් වෙනවා කියලා අන්න ඉතින් පිස්සුවක් ඔලුවට දාගත්තොත් එහෙම කර්මය ප්‍රහාණය කරන්න බෑ. ඒක අර සියුම් සියුම් වීගෙන යන ප්‍රතිපදාවක්, ටිකෙන් ටික හැවාරින ප්‍රතිපදාවක්. එහෙම නැතු එකපාරට කර්ම දුරු කරන්නේ කියලා මුකුත් නොකර ඉඳියා කියන්නේ ඒක නිකන් විකාර ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඒක නිකන් මෝඩයන්ගේ ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඒ වෙනුවට ටික ටික ඕලාරික දේවල් වලින් ඉවත් වෙන්න. ඕලාරික දේවල් වලින් ඉවත් වෙනකොට තව තව සියුම් දේවල් පෙනෙන්න ගනී. ඒවත් ටික ටික කොහොමද මම අඩු කරගන්නේ කියලා ටික ටික කටයුතු කරන්න පුළුවනි. දැන් කෙනෙක් අන්න සපිතම ඔය නොයෙකුත් ශික්ෂාපද තියෙනවානේ. දැන් සමහර විට ඔය කාමයේ වර්ධවා හැසිරීමක් වගේ දෙයක් ගත්තොත් බොහෝ වෙලාවට අපි මේ වගේ දෙයකට නතු වෙලා යාමක් තමයි වෙන්නේ. ඒ අඳුර ඒ සුදුසු අවස්ථාව අහු වුණාම අන්න නිකන් මුලාවක් තුලින් එහෙම නැත්තම් හරියට නිකන් අර කුලප්පු වෙච්ච අර රැළේ යන සතෙක් වගේ අන්න ගිහිල්ලා ඒ කෘත්‍ය කරනවා. කරාට පස්සේ ඉතින් අන්න නිරයට යන්න පුළුවන් තරමේ බරපතල අකුසල කර්මයක් වෙනවා. ඉතින් ඒ සිදුවීම ඒ කිරීම තුළින් අන්න වටපිටාවේ ඉන්න පිරිසටත් යම් කිසි විදියක අන්න බොහෝම වෙහෙසක් ආපදාවක් ගැළපිලා එනවා. එතකොට ඔය වගේ කර්මයක් ඇත්තටම निराගත කරන්න පුළුවන් තරම් බරපතල පාප කර්මයක්. නමුත් මේ පාප කර්මේ නොකර ඉඳලා පිටුම කෙනෙක් කාලයක් තිස්සේ හුරුවක් හදාගත්තා. මම මේ විදිහ දෙකකින් වළකිනවා කියන හුරුවක් සමහර විට ආත්ම ගණනාවක් තිස්සේ වෙන්න පුළුවන්. හදාගෙන එනවා. ඒ හදාගෙන හදාගෙන ආවට මොකද තාමත් මෙන්න මේ කිරීම තුලින් මතුවෙච්ච අකුසල් මේ තැනත්ත තුළට ගැළපිලා එනවා. අපි හිතමු අර විදිහ නිරාගත වෙන්නේ නැහැ දැන්. නමුත් ඔය අපි ඔය දැකලා දෙනවා මෙහෙ ඉන්න බල්ලට වෙලා තියෙනා වගේ දේවල්. ඒ කපාව කර්මය වලිග කොනක් උගේ පිටිපස්සෙන් ඇවිල්ලා. අර වලිගයට පිටිපස්සෙන් තව වලිග කොනක් ඇවිල්ලා. අන්න ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වගේ දෙයක් කරනකොට අන්න සමහර විට ඒ gedare ඉන්න අනිත් තැනැත්තා කොයි විදිහේ විඩාකට පත් වෙනවද? ඒ අඹ සැමියන් අතර එක්කෙනෙක් මේ වගේ දෙයකට යොමු වුණොත් අන්න ඒ පවුලේ අනිත් කෙනා කොයි විදිහේ විඩාකට පත් වෙනවද? ඊළඟට දරුවෝ කොයි විදිහේ විඩාකට පත් වෙනවද කියලා අන්න ඒ වගේ දේවල් අපිට දකින්න පුළුවන් මේ වටපිටාව. මේ ප්‍රධාන කෘත්‍ය නෙමෙයි වයුණකට වටපිටාවේ වෙන දේවල් ටික. ඒතර වගේ දෙයක් කරාම සමහර විට දූ දරුවෝ ඉන්න පිරිස වෙන්න පුළුවන්. අන්න මේ දරුවෝ මොන වගේ මානසිකත්වයකට ලක් වෙයිද? මේ දරුවෝ කොයි විදිහේ විපතකට ලක් වෙයිද? මේ දරුවෝ කොහොම මානසික වෙහෙසක් මේ තුලින් ගොඩනගා ගනීද පස්සේ දවසක කියලා පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේදී ඔය කල්පනා වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඔයගේ දේවල් කල්පනා වෙනවා නම් ඒ වෙලාවේදී අමුතුම පිස්සුවක් තියෙන්න ඕනේ ඉතින්. ඒ වෙනකොට හොඳට කාලා බීලා බඩ පුරවගත්තට පස්සේ තමයි අන්න පසුතැවීම එන්නේ. සමහර විට එක රැයක කෙලපු පිස්සුවක් නිසා අන්න මුළු පෞල් ජීවිතයක්ම අවුල් කරගත්තා කියන තත්ත්වයක් මතුවලා එනවා. ඒක පහුවදා උදේට තමයි ඒක කල්පනා වෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් වලින් වැළකීලා ඉඳියත් සමහර විට අර වටපිටාවේ ඉන්න පිරිස් වලට වෙන අකරතැබ්බ අපිට එන්න පුළුවන්. දැන් අපි හිතමු සමහර විට දරුවෙක් අපි කුඩා අවදීදී දෙමව්පියෝ නිසා මේ දෙමව්පියන්ගේ මේ වගේ දෙයක් නිසා හිතින් පීඩා ලැබුවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන් පවුලකට එළඹුණාම පවුලේ අනිත් සමාජිකයා මේ වගේ දෙයකට යොමු වීම නිසා බොහොම වෙහෙසක් දරා ගන්න බැරි චිත්ත පීඩාවක් ලැබුවා වෙන්න පුළුවන්. මොකද හේතුව අන්න කලින් කරපු එකක වටපිටාව තමයි මේ තියෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී ඒ ඉවසීමක් සිද්ධ කරන්න ඕනේ එක්තරා විදියක. නමුත් ඉවසනවා කියන එක හැමදේම නිකන් සුළුසුළු දේත් කර්මයට දාලා අහිනම් මම කටයුතු කරන්නේ හුස්ම ගන්නත් හොඳ නැහැ ඒකත් කාය සංස්කාර කියන කට්ටියත් ඉන්නවා. එතකොට ඉතින් කොහොමද ජීවිතේ රැඳෙන්නේ කියන ප්‍රශ්නයක් එනවානේ. ඒ වෙනුවට යම්කිසි මැදුම් පිළිවෙතක් ගැන මේ කියන්නේ අවශ්‍ය වෙලාවේදී සුදුසු වෙලාවේදී ක්‍රියාත්මක වීම කුත් සිද්ධ කරනවා. දැන් ඔය රැකී ආරක්ෂා කරන්න වුණාම සමහර විට ගොඩාක් ප්‍රතිවිරෝධයක් වටපිටාවෙන් ගැලපිලා එනවා. වටපිටාවේ ඉන්න මිනිස්සු නොයෙකුත් කරදර බාධක ඇති කරනවා. ඒ කලින් හොඳට දීපු ඒවා තමයි ඉතින් ඔය ගැලපිලා එන්නේ. මේ අවස්ථාවකදී කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ කියන ප්‍රශ්නයක් ගැටලුවක් මතුවලා එනවා. ඉතින් තමුන්ගේ හදවතෙන් අහන්න මම මේ අවස්ථාවේදී ක්‍රියාත්මක නොවි ඉඳලා හරියනවද? එහෙම නැත්නම් යම්කිසි විදිහක මේක ඒ ආයතනයේ ඉහළට පැමිණිලි කිරීමක් වගේ සිද්ධ කරන්න ඕනේද? මගේ යටතේ ඉන්න පිරිස පිළිබඳ යම්කිසි හැඟීමක් සහිත මේ වගේ අවස්ථාවක කටයුතු කරන්න ඕනේද කියලා අන්න ඒ වගේ බැලන්ස් එකක් හදාගත යුතුයි. නැත්නම් ඔක්කොම ඉවසගෙන ඉන්න ගියා කියලා ඒක එච්චර තේරුමකුත් නැහැ. ඊළඟ හැමදේටම දඟලන්න ගියා කියලා ඒක එච්චර තේරුමකුත් නැහැ. ඒ අතර සුදුසු අවස්ථාවේදී පොඩි ටච් එකක් දීම තුලින් අන්න අර ජූඩෝ ක්‍රීඩකයෙක් ගැන අපි කිව්වේ එහෙම නැත්තම් අර තනකොළ පඳුරක් ගැන අපි කිව්වේ හුලඟට නැවෙන තනකොළ පඳුරක්. හැබැයි හුලඟ නැති වෙලාවට ගහක් විදිහට වටපිටාවට පෙනෙන තනකොළ පඳුරක්. අන්න ඒ වගේ දෙයක් අතර සමබරතාවයක් හදා ගන්න ඕනේ. දැන් මම රැකියාව කරන අවදීදී අන්න දවසවය වෙන ඉඳපු එයාට තින්දපු කෙනෙක්ට මම හැම වෙලෙම කී කින්දියා මොකද්ද ආ කෙනෙක් ආවොත් එයාට උදව්පදව කරන්න. අපි හිතමු තමුන්ගේ තනතුරට යම්කිසි කාලයකදී තමුන්ගේ තනතුර දරා ගන්න ස්වරූපෙන් තමයි මේ ආයතනේ මේ තැනත් අරගෙන තියෙන්නේ. හරි කමක් නැහැ. ආයෙන්නකෝ අපි හොඳ සටනක් කරමු, අපි විවෘත සටනක් කරමු කියලා දැන් අර අලුතෙන් ආපු කෙනාට ආන්න හොඳට මේම තමයි වැඩ කරන්නේ. මේ පියවරට මේ අනුකූල නිවැරදිව තොරතුරු ටික ලබා දෙනවා. ලබා දීලා ඒ සුදුසු විදිහට කටයුතු කරනවා. පස්සේ දවසක ඒ තැනත් ඇවිල්ලා නැවතත් අනේ තමුන්ගේ ඒ කරන රැකියාව පැහැර ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. නමුත් අපේ පැත්තෙන් අපි අනවශ්‍ය විදිහට කටයුතු කළා නැහැ. එතකොට ඒ විදිහේ ප්‍රතිපදාවක් අපිට දරා ගන්න පුළුවන්. අපේ හිතට එඟව අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. අර විදිහේ emotions වලට යට වෙන්නේ නැතුව ඒ වගේ වෙලාවක සුදුසු ආකාරයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්ද? ඉතින් හරි අමාරුයි. ඔහොම මම කිව්වට මොකද පස්සේ කාලෙක මේ කතාව අහගෙන ඉඳපු තැනක් තම කියනවා ඔහොම වැඩ කරන කට්ටිය නෑ. ඒකින් දද ගොයිද ඔය ගිහිල්ලා පැවිදි වෙලා තියෙන්නේ කියලා අන්න මටම ඇවිල්ලා කියනවා. මොකද හේතුව අර විදියට අනතුරක් අපි දැක්කාට පස්සේ අපි බලනවා මේ තැනත්තව වරදවන්න, පටලවන්න, වැරදි තොරතුරු දෙන්න. ඒ විදියට තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් එහෙම කටයුතු කරාම අන්න තමුන්ගේ ගමනටත් ඒ වගේම ප්‍රතිවිරෝධයක් එනවා. ඉතින් මම රැකියාව කරන අවදීදී මම දන්නේ ඒක කොහෙන් උපයගත්ත දෙයක්ද කියලා. මට දැනෙච්ච දේ තමයි මේ ආයතනයේ බොහෝම කැපිලි කැටිලි පොලිටික්ස් තියෙන තැනක්. නමුත් ඒ පොලිටික්ස් වලින් ආපු බාධාව හරිම අඩුයි. කොහෙන් ගිහිල්ලා කොහේ ගියාද කියලා හොයාගන්න බැරි විදිහට අන්න ගමනකෙදිලා තියෙනවා. අවුරුදු කීපයක් ඇතුළත අන්න මැනේජ්මන්ට් ට්‍රේනි ඉඳලා යම්කිසි ගමනක ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රතිවිරෝධය දක්වන පුද්ගලයන්ට අර මේ කොහෙන් ගියාද කියලා අල්ලගන්නත් බෑ සමහර විට. හරියට නිකන් මේ ඉන්දියා මේ නෑ. මේ ඉන්නවා මේ නෑ. අමුතුම විදිහක ගමනකෙදිලා තියෙනවා. ඉතින් කෙනෙක්ට දැනෙන්න පුළුවන් ගොඩක් ප්‍රතිවිරෝධයක්. ඒ අවස්ථාවලදී පොඩ්ඩක් ඉතින් ක්‍රියාත්මක වෙලා තමුන් ගැන හිතලා වටපිටාවේ ඉන්න පිරිස් ගැන හිතලා සමහර විට තමුන්ගේ යට තියෙන පුද්ගලයෝ ගැන හිතලා ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඉතින් HR ඩිපාර්ට්මන්ට් එකක් එහෙම තියෙනවානේ. ඉතින් ඒ අය ඉතින් කටයුතු කරනවානේ. HR ඩිපාර්ට්මන්ට් එකකට ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකෙදී ඒ අවශ්‍ය අවස්ථාවකදී ගිහිල්ලා කටයුතු කරන්න තියෙනවා. විශේෂයෙන් ලංකාවේ HR ඩිපාර්ට්මන්ට් නොවුනත් සාමාන්‍ය පිටරටවල නම් HR ඩිපාර්ට්මන්ට් වැඩ කරන ගතියක් තියෙනවා. ලංකාවේ HR ඩිපාර්ට්මන්ට් එකක හරි ලස්සන සිදුවීමක් වෙලා තියෙනවා. මොකද මේ ආයතනයේ ඉන්න කාන්තාවක් තමුන්ගේ යම් කිසි අයතා සම්බන්ධයක් හදාගෙන මේ ආයතනයේ පිරිසක් එක්ක අන්න මේ තමුන්ගේ ගෙදෙට්ට ආරාධනා කරනවා මේ ආයතනයේ පිරිසට. එතකොට මේ සැමියා මං හිතන්නේ විදේශගතයි. මේ තැනත්තා අන්න මොකක් හරි CCTV කැමරාවක් හරි මොකක් හරි අයි කරලා අන්න මේ ආයතනයේ ටෙලි මේ ගෙදරට පැමිණි පිරිසගේ ලිස්ට් එකක්, මෙන්න නම්බර්, මෙන්න වාහනේ නම්බර් එක, මෙන්න දෙවෙනි නම්බර් එක, මෙන්න තුන්වෙනි නම්බර් එක කියලා 10 දෙනෙක් ගෙදර ලිස්ට් එකක් හදලා HR ඩිපාර්ට්මන්ට් එකට ගෙනහලා දීලා. මෙන්න මේ ආයතනයේ ඉඳලා අපේ ගෙදරට හොර ගමන් ආපු කට්ටිය කියලා අනේ ලොකු ලිස්ට් එකක් ගෙනහලා දීලා. වැඩි කියන්නේ HR මැනේජර්ගේ වාහනේ නම්බරෙත් තියනවලු අර ලිස්ට් එක ඇතුලේ. ඉතින් ලංකාවේ HR ඩිපාර්ට්මන්ට් තමයි ඔය. ඉතින් කොහොම හරි ඉතින් යම් කිසි විදියක බැලන්ස් එකක් හදාගන්න පුළුවන්. යම් කිසි විදිහක ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඉතින් ඔය පිළිබඳ කතාවක් තියෙනවා, ඉතිහාස කතාවක් තියෙනවා. අන්න අර ඇමරිකාවේ අනේ දවස්වල අර වහල් සේවයෙන් මිදෙව්වට මොකද කළු ජාතිකයන්ට ලොකු ප්‍රතිවිරෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ කළු ජාතිකයොන්ට බස් එක වගේ යනවනම් අන්න බස් එකේ විටිපස්සේ හරිය තමයි වාඩි වෙන්න ඕනේ. ඊළඟ සුදු කට්ටිය එනකොට සීට් පිරීගෙන එනවා ඉස්සරහා ඉඳලා. එතකොට මැද හරියට වගේ පිරෙනකොට මැද හරියේ ඉන්න කළු කට්ටිය ගිහිල්ලා පිටිපස්සට ගිහිල්ලා ඉඩ දෙන්න ඕනේ. ඊළඟට සීට් අපි හිතමු ඔක්කොම පිරීවෙනක පිරීගෙන ආවොත් අන්න අන්තිම සීට් එකේ අර පොල් පටවනවා වගේ කට්ටිය එකතු වෙලා හරි සුදු ජාතිකයන්ට සීට් ලබා දෙන්න ඕනේ. ඔන්න නීතිය. හරිද? එතකොට ඔහොම තිබිද්දී එක්තරා අවස්ථාවක යම් කිසි ඉගෙන ගන්න වගේ අවුරුදු 16ක කළු ජාතික ගෑනු ළමෙක්. එතකොට මේ ගෑනු ළමයා බස් එකේ මේ විදිහට මැද හරියේ වාඩි වෙලා ඉන්නවා. ඉන්දියාවේ මොකද හෝල්ට් පසු කරගෙන යනකොට සුදු ජාතිකයෝ ටික පිරෙනවා. එතකොට යම් කිසි අවස්ථාවක් එනවා මේ තරුණියට දැන් නීතියට අනුව නැකිටලා ගිහිල්ලා ඉඩ දෙන්න ඕනේ. අවුරුදු 16ක තරුණියක්. එතකොට මේ තරුණිය අන්න පොඩි වෙනසක් සිද්ධ කරනවා. මොකද්ද? අර නැගිටලා යටත් වෙනව වෙනුවට නැගිටින්නේ නැතු ඉන්නවා. අන්න එතකොට මුළු පද්ධතියම අවුල් වෙනවා. ඉතින් මොකද්ද වෙන්නේ සිදුවීම? මේ තැනැත්තිව අන්න මාංශු දාලා බස් එකකින් ඇදගෙන අරගෙන ගිහිල්ලා බිම දිගේ ඇදගෙන ගිහිල්ලා හිරේ දානවා. නමුත් හිරේ දැම්මම මොකද? අන්නේ සිදුවීම මේ නීතිය වෙනස් කරන්න හේතු වෙනවා. මේදී රටේ අමුතුම නිකන් විප්ලවයක් වගේ මතුවලා ඇවිල්ලා මෙන්න මේ නීතිය වෙනස් කරන්න මේ කුඩා සිදුවීම හේතු වෙනවා. මේ වගේ නොනැගිටීම වෙනදා නැගිටලා යටත් වෙනව වෙනුවට අන්න ඒ වෙලේ යටත් නොවි ඉඳියා. එතකොට මේ පස්සේ කාලෙක මේ තරුණියගෙන් මේ පිළිබඳ විමසුවාම මේ තැනැත්ති කියනවා මට ඒ අවස්ථාවේ නැගිටින්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද්ද ඒකට හේතුව? ඉතිහාසයේ විසින් මාව ගම් දාලා මේ සීට් එකට අලෝල තමයි තියුණු. අන්නේ අලෝල තියුණ නිසාම මට නැගිටින්න අවස්ථාවක් ඒ වෙලාවෙ ලැබුණේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට අන්නේ වගේ වේලාවක ක්‍රියාත්මක වීමක් තුළින් වෙනසක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතු සියල්ලටම යටක් වීමක් සිදු කරන්න අවශ්‍ය නැහැ. නමුත් අර විදිහේ අකඩයුතුකම් නොකර තමුන්ගේ හිත ටෙඟක වැඩ කිරීමක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් හදවතින් ඇහුවාම ඔය ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. අපි අර ප්‍රපංච දාලා මනසෙන් අහන්න ගියානොට පොඩ්ඩක් නිකන් හදවතින් අහන්න. ගට් ෆීලින් එක කියලා කියන්නේ. නිකන් හදවතට කතා කරලා ඇහුවාම, තට්ටු කරලා ඇහුවාම මේ වගේ දෙයක් කිරීම සුදුසුද? මේ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වීම සුදුසුද? එහෙම නැත්නම් මුකුත් නොකර සිටීම සුදුසුද කියලා ඔන්න විදිහේ විමසීමක් කරන්න පුළුවන්. ඒ විමසීම තුළින් අන්න තමයි කටයුතු කරන්න වෙන්නේ. ඒ විදිහට යම්කිසි බැලන්ස් එකක් හදා ගන්න වෙන්නේ. ඉතින් අමුතු විදිහේ ගමනක් ගැන තමයි මේ කියන්නේ. මේ කියන්නේ මොනවාද කියලා හිතෙන්නත් පුළුවනි. මේ මුලින් කී දේත්, එවනෝ කී දේත් ගැලපෙන්නේ නැහැ නේද කියලාත් හිතෙන්න පුළුවනි. ඇත්තරම එහෙම ගැළපීමක් නැහැම තමයි. නෑම තමයි. ඉතින් ඒ නැති බව තුලින් යම් කිසි විදිහක මේ කියන ආකාරයේ සමබරතාවයක් හොයාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් අපි තුල අපි ඉදිරියේ තියෙනවා. දැන් මේ දවස්වල සත්‍ය ගත්තොත් හන්න ඔක්සිජන් ඉවර වෙන ගානටම ඇවිල්ලා තියෙනවා. හුස්ම ගන්න බැරි වෙන ගානටම ඇවිල්ලා තියෙනවා. ඒතර ගොඩ දෙනෙක් බොහොම වෙහෙසකට, විපතකට, භීතියකට පත් වෙලා තියෙනවා. ඉතින් නොයෙකුත් සමහර විට ප්‍රෝග්‍රෑම් කරනවා අපිටත් මේ බිහිතිය ලුකට දාන්න. අම්මෝ තාම ගැහුවේ නැද්ද? තාම ගහගත්තේ නැද්ද ඉන්ජෙක්ෂන් එක? වහාම යන්න කියලා ඔන්න ඔය විදිහේ එක එක පණිවිඩකාරය වෙනවා. හරියට නිකන් අර මාර සේනාව වගේ ඔන්න එක එක එනවා පළවෙනි දවසට. ඉතින් ඌට එක කතාවක් කියනවා. දෙවනියට තව එක එක එනවා. දෙවනියට ඌට තව කතාවක් කියනවා. තුන්වෙනියට තව එක එක එනවා. ඉතින් ඔය දස මාර සේනාව වගේ යන්න එනවා එක එක. එනේ කාට මම එක එක කතා කියලා යවනවා. එතකොට මේ මෙහෙයවීම කරන්නේ කවුද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඕ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ කාලේ ගන්න හුස්ම හිර වෙන කාලයක්. අර විදියට ඔක්සිජන් නැතුව යන කාලයක්. ඉතින් ඒ වගේ කාලෙක අපිට මේ ප්‍රතිපදාව වඩන්න නම් ඇත්තටම සුදුසු අවධියක්. මොකද ඒ හේතුව අන්න මේ මුකුත් සැලසුම් ගන්න වැඩි ස්වභාව ධර්මෙම ඉඩක් නැහැ. වැඩිය කෙනෙක්ට ලං වෙන්න ස්වභාව ධර්මෙම ඉඩක් නැහැ. පාටි දාන්න ස්වභාව ධර්මෙම ඉඩක් නැහැ. නැත්තම් මේ විදිහට පැවිදි වෙලා ඇවිල්ලා මේ කැලේකට ඇවිල්ලා වුණත් බේරෙන්න බැරි තත්ත්වයක් නේ තියෙන්නේ සාමාන්‍යයෙන්. ඇඟට වෙනවනේ. දැන් පහුගිය දවසක සිදුවීමක් වුණා වයසක මහත්තයෙක්. අනේ ඉතින් මොකද්ද ඒකට කියන්නේ? සද්දාවද කොහෙද? සද්දාව නිසාමද කොහෙද? අර කෙලින්ම දැන් ඔය සෝන්ස් දිනවනේ. සාමාන්‍ය දැන් පුද්ගලෙක් ඉන්නකොට එතන ඉඳලා ටික ටික සෝන්ස් දිනනවා. එතකොට අන්න මේ පෞද්ගලික සහ පිරිසක් එක්ක ගනුදෙනු කරනකොට අන්න දුරස්භාවයක් තියෙනවා මේ තැනත් එක්ක ඉඳලා තව තැනෙට කොච්චර දුරද. එතකොට මේ තැනත්ගේ ස්වභාවය තමයි මොකද්ද? අන්න අර පර්සනල් සෝන් එකත් කඩාගෙන අර ආදරවන්තයෝ ඉන්න සෝන් එකට ඇවිල්ලා තමයි කතා බහ කරන්නේ. ඊට පස්සේ ඔබ බලලා බලලා එක්තර අවස්ථාවක මම කෝයි ආයනවා අඩි දෙක පිටිපස්සට ගිහිල්ලා කතා කරනවා කියලා කිව්වා. එතකොට මේ තැනතරේ කියපු වචනෙත් එක්ක බොහොම වෙහසක් ගැලපිලා. ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ? මේ විදිහට අපි මේ කටයුතු කරනවා කියලා ඔන්න කියනවා. මං කොහොම එහෙම එකක් නැහැ. මේ අතේ දුරේ ඉඳලා කතා කරන්න ඕනේ. සංඝයා වහන්සේ කෙනෙක්ගෙන් කතා කරනකොට එහෙම නැතු කඩාන බිඳගෙන එන්න එපා ඇතුළට. එහෙම එකක් නැහැ. එතකොට අර ජීවක වෛද්‍යතුමාත් බුදුහාමුදුරන්ට බේත් කරා නේද කියලා ඔන්න මම අහනවා. ඉතින් වඩ උත්තර දීලා වැඩකුත් නැහැ. ඉතින් කොහොම හරි අන්න ඒ වගේ පොඩ්ඩක් එහෙම කියලාවත් බේරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් දැන් කොරෝනා වලින්ම කියනවා වැඩිය ලඟ වෙන්න එපා. වැඩිය පාටි දාන්න යන්න එපා. අර දුරස්භාවයක් තියාගෙන ඉන්න. එහෙම නැති වුණොත් ජීවිතේ අනතුර ලඟ වෙන්න පුළුවන්. අනතුරකට යොමු වෙන්න පුළුවන්. කියලා නැ ස්වභාව ධර්මයෙන්ම මේ දුරස්භාවය පිළිබඳ පණිවිඩයක් ලබලා දෙනවා. ඉතින් අපිට ওই දුරස්භාවය එහෙම නැතුව කොහොම ඇති කරගන්න පුළුවන් දෙයක්ද? කොයි විදිහට ලං කරගන්න පුළුවන් දෙයක්ද මේ වටපිටාවෙම අපිට කියලා දීලා තියෙන්නේ කියන වටිනකමක් මේ තුල තියෙනවා. ඉතින් ඒ වගේ වටිනකමක් තුලින් අපිට මේ ප්‍රතිපදාවක් වඩා ගන්න අවස්ථාවක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඊළඟ මේ සැලසුම් හදන කට්ටියට කොච්චර සැලසුම් හැදුවත් ඒ සැලසුම් වෙනස් වෙන විදිහක්ම වටපිටාවෙන් ලැබිලා ඇවිල්ලා තියෙනවා. දැන් කියනවා මොකද්ද? ඩෙල්ටා තියෙනවා. ඊට පස්සේ ඇල්ෆා තියෙනවා, ඊට පස්සේ එල්ල, දැන් ලැම්ඩා කියලා එකකුත් ඇවිල්ලා තියෙනවා අලුතින්. එතකොට ලැම්ඩා වල ස්වභාවය මොකද්ද? අන්න බේතු ඉදපු කට්ටියට තමයි මේකෙන් වැඩිම අනතුර තියෙන්නේ. ඉතින් ඕවම කියපුව ගමන් අන්න බේතු විද්දා කියන කට්ටිය අන්න උඩු යටිකුරු වෙලා යනවා. ඊට පස්සේ ඇම්ඩා කියලා එකක් එන්න පුළුවන් බේතු ඉදපු කට්ටියට විතරක් අනතුරක් කරන එකකුත් ඉස්සරහට එන්න පුළුවනි ඇම්ඩා කියන වගේ නමකින්. ඉතින් කොහොම හරි ඔය විදිහට වටපිටාවෙම ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මොකද්ද කරන්නේ? අපි මේ විදිහට අනතුරකට වැටිලා තියෙනවා කියන සිදුවීමක්, යම්කිසි හැඟීමක් හිත තුළින් නැගිලා එන එක ස්වභාවිකයි. නමුත් දැන් මම කතා කරන කෙනා විදිහට මගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ මොකද්ද? කරන්න ඕන එක කරලා තියෙනවා. කොවිඩ් එන්න කලින්ම අපි මේ විදිහ ප්‍රතිපදාවකට වැටිලා තියෙනවා. කතා කරන විදිහට මම නම් මොකද්ද අන්න පැවිදි වෙලා තියෙනවා. මගේ කරවන්න පුළුවන් උපරිමෙන් කරලා තියෙනවා. එතනින් එහාට තවදුරටත් හෙවීමට, දැඟලීමට අවශ්‍යතාවයක් නැහැ. එහෙම දඟලන්නත් බෑ, දඟලලා ලං කරගන්නත් බෑ. ඒ වෙනුවට තමන් තුළින් යම්කිසි කළ යුතු දේ කරන්න, ඊට පස්සේ ඉතින් ඊතුරු ටික යම් ආකාරයක ස්වභාව ධර්මයට බාර දෙන්න ඕනේ අවස්ථාවක් තියෙනවා. එතකොට මේ විදිහට මම කටයුතු කරලා තියෙනවා. අන්න සුදුසු විදිහට කටයුතු කරලා තියෙනවා, උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් එතනින් එහාට නිවන ලැබෙනවා නම් දවසක ලැබේ. එහෙම නැතු නිවන් දකින්න ඕනේ කියලා තටමල දඟලලා ගියාට අන්න එහෙම ලැබෙන දෙයක් නෙමෙයි ඕක. ඒ වෙනුවට අපේ පැත්තෙන් අපි අවශ්‍ය දේ සිද්ධ කළා තියෙනවා. ඒ සිද්ධ කරාට පස්සේ එතනින් එහාට තියෙන ටික එක්තරා විදිහක වටපිටාවට බාර දී යුතුයි. සීලයක් සමාදන් වෙලා තියෙනවා, සීලයක් රකිනවා. ඊට පස්සේ මේ ප්‍රතිපදාවක් වඩනවා, හිතක් වඩනවා. ඉතින් එතනින් එහාට අපි තපාය යනවා නම් ඉතින් එහෙනම් ඉතින් තේරුමක් නැහැ නේ මේ කියන කතාව. එහෙනම් ඔය අපායෙම ගිහිල්ලා වැටෙන්න එපා ඔය සත්‍ය ටික. දිව්‍ය ලෝකේ යනවා වගේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් දකිනවා වගේ ඉන්න පුළුවන්. මොකද අන්න මැරුණත් මොකද පපුවේ තමයි වෙඩිපාර තියෙන්නේ. පිටේ වෙඩිපාරවල් නැහැ. තොන්න විදිහේ දෙයක්. මෙන්න නැතුව හඹාගෙන ගිහිල්ලා හැමදේම ලං කරගන්න බෑ. ඒ වෙනුවට අවශ්‍ය ටික කරන්න පුළුවන්. අවශ්‍ය ටික කළා අන්න කොවිඩ් හැදිලා මැරෙනවා නම් මැරෙයි. එහෙම නැත්නම් ජීවිතේ බේරෙනවා නම් බේරෙයි. එහෙම නැතුව ওই කියන විදිහට හැදෙන හැම එකම මැරෙන්නෙත් නැහැ. දැන් අර දොස්තර මහත්තයා කියලා කියන අවුරුදු 95 ආච්චිට. එතකොට කොවිඩ් හැදිලා ලංග්ස් වලටත් ගිහිල්ලා නියුමෝනියාටත් ඇවිල්ලා. පස්සේ ස්වාමීන් වහන්සේ හොඳ වෙලා වෙන තුවාලයකට බෙහෙත් දාන්න ඉස්පිරිතාලේ ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ අවුරුදු 15 20 ඌ මැරෙද්දි 95 ආච්චි කොවිඩ් උතන්ද කරගෙන මේ මදියට තුවාලයකට බෙහෙත් දාන්න කියලා ආපහු ඉස්පිරිතාලෙත් ගිහිල්ලා. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් නේ. ඒකින්ද යම් කිසි විදියක තමන් ප්‍රතිපදාවකයේ දෙන්න, තමන් මේ විදිහට සිහියක් පුරුදු කරන්න, මේ විදිහට හිතක් වඩන්න. ඒ වඩලා එතනින් එහාට ඉතින් කෙරෙන ටික, එතනින් එහාට තියෙන ටික අපි ඉතින් එක්තරා විදිහක ස්වභාව ධර්මයට බාර දෙමු. නිවන ලැබෙනවා නම් ලැබේ. ලැබුණා වගේ ඉන්දියානම් ওই ප්‍රශ්නමකුත් නැහැනේ. හරි, මම කරන්න තියෙන ටික කළා තමයි තියෙන්නේ. මගේ පැත්තෙන් කළා තමයි තියෙන්නේ. එතනින් එහාට අන්න ස්වභාව ධර්මයට බාර දීමක් සිද්ධ කරන්න වෙනවා. එතනින් එහාට හඹාගෙන ගියා කියලා ප්‍රයෝජනයක් නැහැ. දැන් මේ ඉන්න පිරිසටත් කල්පනා කරන්න පුළුවන්. මම සීලයක් සමාදන් වෙලා තියනවාද? මම සීලයක් රකින්නවාද? අඩුපාඩු වුණාට ඒව හදාගෙන ටික ටික ඉදිරියට යනවාද? ඊළඟට මම මේ මගේ විවේකය පිළිබඳ වේලාවක් හදාගෙන තියනවාද? ඒ විදිහේ දෙක යෙදිලා ඉන්නවාද? ඒ විවේකය තව තව වැඩි කරගන්න මේ විදිහට ප්‍රතිපදාවක යෙදෙන්න මගේ උනන්දුවක් උත්සාහයක් තියනවාද? එතනින් එහාට ටික යම් කිසි විදියක අපිට අපේ පාලනයෙන් තොර කෘත්‍යයක් තියෙනවා එතන. දැන් අපි හිතමු ඔන්න ගහ පැලයක් හිටවනවා. ඔය පැල හිටවන කට්ටියට හොඳ අත්දැකීමක් තමයි ඔක. මොකද්ද? පැලයක් ගිල්ල හිටවනවා. හිටවුවට පස්සේ හොඳට පෝර ටිකක් දාලා ඒ පෝච්චියක් හදලා මේ පැලේ හිටවනවා. ඊට පස්සේ මේකට අවශ්‍ය විදියට සුදුසු විදියට ඉරේලිය ලැබෙන තැනක තියන්න පුළුවන්. ඊළඟට මේකට වතුර දාන්න පුළුවන් ඉතින් පතා. නමුත් ඔතනින් එහාට මොන හරි කරන්න ගියොත් අන්න හානියක් මිසක් උදව්වක් උපකාරයක් වෙන්නේ නැහැ. හානියක් තමයි එතනින් එහාට කරන්න ගියොත් වෙන්නේ. ඉතින් අපි බලනවා අද ගිහිල්ලා බලනවා කොලේකින් අල්ලලා, තව හෙට ගිහිල්ලා බලනවා කොලේකින් ඇදලා. ඉතින් එහෙම පැලපැල වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් අර අවශ්‍ය දේවල් ටික සපයලා දීලා විවේකයෙන් පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඉන්නකොට දවසක තේරෙනවා සතියක් දෙකක් යනකොට යකෝ මේක කලින්ට වැඩි සෑහෙන වැඩිලානේ දැන්. දැන් මලුත් පිපිරණ, ගෙඩිත් හැදිලානේ, පළදාවත් දරලා තියෙනවා කියලා දවසක හොයාගන්න පුළුවන්. එහෙම නෙමෙයි දවස ගානේ කුත්තු කර කර ඈ නෑන කෝ වැලිලාද කෝ වැඩිලාද තව වතුර දාන්න ඕනේද පොර දාන්න ඕනේද කියලා බැලුවොත් අන්න මුල් කුණු වෙන එක තමයි වෙන්නේ. ගහ මැරිලා යන එක තමයි වෙන්නේ. ඒ වෙනුවට අන්න අවශ්‍ය ටික කරනවා කරලා ඔහෙ ඉඳලා බලනවා. ස්වභාව ධර්මයට වටපිටාවට ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් ලබලා දෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ ප්‍රතිපදාව. එහෙම නැතුව දැඟලීමෙන් අර විදිහට දිවීමෙන් යන්නත් බෑ, පසුබැසීමෙන් යන්නත් බෑ. ඒ වෙනුවට තමන්ගේ පැත්තෙන් අවශ්‍ය ටික කරනවා. කරලා වටපිටාවට ගොඩක් ඉඩ දීලා බලනවා. හරි. දැන් මෙතනින් එහාට කටයුතු ටික මේ වටපිටාවෙන් කෙරෙයි කියන අපේක්ෂාවකින් විශ්වාසයෙන් ඉන්නවා. මම ප්‍රතිපදාවක් වඩලා තියෙනවා. මැරිලා යනවා නම් මැරිලා යයි. මැරිලා ගියත් ගැටලුවක් නැහැනේ. මොකද කරයුතු ටික කළා තමයි තියෙන්නේ. නිවන ලැබෙනවා නම් නිවනත් ලැබෙයි. ඒකෙත් ගැටලුවක් නැහැනේ. එතනින් එහාට දඟලන්න ගියොත් හරියට නිකන් අර දවස ගානේ වතුර වැඩි වැඩියෙන් දාලා මුල් කුණු කරගන්නවා වගේ, පොර වැඩි වැඩියෙන් දාලා ගහ මරා ගන්නවා වගේ දෙයක් තියෙන්නේ. ඒ වෙනුවට අවශ්‍ය දේවල් ටික කරා. ඒ අවශ්‍ය හේතු ටික සම්පාදනය කළ දුන්නා. එතනින් එහාට ප්‍රතිඵලෙ ලැබෙන දවසක ලැබෙයි. ඉතින් ඒ වගේ දෙයක්, ඒ වගේ මැදුම් පිළිවෙතක් ගැන තමයි මම මේ සඳහන් කරන්නේ දුනේ. ඉතින් අපි හිතමු මේ කරපු ධර්මදේශනාවෙනුත් තව තව වැඩි වැඩියෙන් මේ මැද මාවතක් පිළිබඳ පැහැදිලි කිරීමක් අර විදිහට වැඩි වේගෙන් දුවන්නෙත් නැතුව පසුබසින්නෙත් නැතුව කොයි විදිහේ ගමනක යෙදෙනවාද කියන එක අපිට තව ලං කරගන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඒකට ස්වාමීන් වහන්සේ බොහොම වැදගත් ධර්මදේශනාවක් කළා. අපි හැම දිනාටම කෙටියෙන් මතක් කරත් එහෙම උරග සූත්‍රය ආශ්‍රයෙන් අතිදාවනේ නොකරන ගමන් පහුපහින්නෙත් නැතුව දිරාගිය උරගේ කොහොමද දිරාගිය තවක් අතාරින්නේ, ඒ වගේ තමයි මේ ප්‍රතිපදාව තුළ අපි ගමන් කරන්න ඕන කියන එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම කිසිම දෙයක් දැඩිවල්ලා ගන්න නැතුව එන එන විදිහට සවාරිනා වගේ අවස්ථා අනුව හැඩගැහෙන්න කියලා සිහි වඩන අවස්ථාවටත් මේ දෙක සම්බන්ධ කරන්න කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. පොඩි අයට මේක මේ විශේෂින් දේසි අපි වගේ ලොකු අයට ටිකක් අමාරුයි කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ වගේම පොතේ තියෙන දේ නෙවෙයි වටපිටාවේ තියෙන දේත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කළා. මේ ප්‍රතිපදාව තුළින් සිදුවෙන්නේ තමන්ගේ චර්ත ස්වභාවය අඳුනා ගැනීමක්. ඒක නිසා සංවේදී කෙනෙක් නම් මේ සංවේදී බව හැඳින්ගෙන ඒ අනුව සුසු රැකියාවක් හොයාගන්න කියලා කළා. කිසිම රස්සාව වෙනස් කරන්න කියලා ඒ අනුව කොහොමනක් මේ ඒ වගේම සංඥාස්තේෂණක මතක් කරා කෝල්ඩික් කොල්වින් කියන ඇමරිකානු අවුරුදු 15ක කාන්තාවක් කොහොමද මේ වර්ගවාදයට විරුද්ධව නැගීමලා ඒ මුළු ඉතිහාසම වෙනස් කළා වගේ අවශ්‍ය වෙලාවට අපි අවශ්‍ය තීරණ ගන්න ඕනේ කියන කාරණය අවශ්‍ය දේ කළා සිද්ධ වෙන දේ ගැන කලබල වෙන්නේ නැතුව ඒ ගැන බලාගෙන ඉන්න කියලා ස්වාමීන් සඳහන් කළා. මේ විදිහට මේ මැදුම් පිළිවෙලක් මැදමාවතක් විදිහට කොහොමද අපි මේ ප්‍රතිපදාව වඩන ගමන් ඉදිරියට ගමන් කරන්න කියන කාරණා බොහොම ලස්සනට සහ සවිස්තරාත්මකව ඉදිරිපත් කළා. මම හිතන්නේ හැම දිනාටම ඒක විශේෂ ධර්මදේශනක් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරපු ආධුනික යන්ට සත්‍යමත් බව පුහුණු කිරීමේ පිටිපස්සිකා මතක් කරන්න මම ෂෙයා කරන්නම්. මම හැමදාමත් කියන වගේම මේ සතිය වඩනවා කියන එක කිසිම ජාති ආගම් දේශ සීමා කුල මල ભેදකින් තොරව ඕනම මනුෂ්‍යත්වය ලබපු ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කරන්න පුළුවන් කියන හැකියාව සහ ඒ තියෙන ඕනකම ඇති කරගෙන ඒ සඳහා අපි වෙලාවක් වෙන් කරගන්න එක. ඒ එහෙම උවමනාවක් ඇති කරගත්ත කෙනෙක්ට මේ සඳහා නිසරණ වනයෙන් සකස් කරලා තියෙන වීඩියෝ දෙක ලින්ක්ස් දාලා තියෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලික උපදෙස් තියෙන ඒ වීඩියෝස් නරඹලා මූලික උපදෙස් අලුත් කරගන්න කෙනෙක්ට හරි එහෙම නැත්නම් අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනෙක්ට අදාළ උපදෙස් ලබා ගන්න පුළුවන්. මම මික්සෙල්ආර් එකට දැනටමත් මේක යොමු කරා. Zoom එකටත් තව ටිකකින් යොමු කරනවා. මේ විදිහට මේ මූලික උපදෙස් ලබා ගත්ත කෙනෙක් ඊට පස්සේ කරන්න තියෙන දිනපතාම තමන්ට පුළුවන් වෙලාවක් වෙන්කරගෙන සතුමත් ඇවිදීම සහ සතුමත් ඉඳ ගැනීම යෙදෙන එක. ඒක තමන්ට පුළුවන් පැයක් පැභාගයක් විනාඩි 20ක් තමන්ට පුළුවන් ආකාරයෙන් ඒ විදිහට සතුමත් ඇවිදීමට සහ සතුමත් ඉඳ ගැනීමට වෙන් කරලා අවම වශයෙන් ඇවිදීම සහ ඉඳ ගැනීම පැය දෙකක් කරාට පස්සේ තමන්ට තේරෙන විදිහට වාර්තාවක් කියලා ඒ තමන් ඒ සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ඇවිදීම කරනකොට තමන්ට දැනුනේ කොහොමද කියලා තමන්ගේ අත්දැකීම වාර්තාවක් විදිහට ලියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඉදිරිපත් කළේ එවන්න ඕන Google Forum එක සහ ඊමේල් ලිපිනයක් මම සඳහන් කරලා තියෙනවා. ඒ වාර්තා එහෙම ලියලා අපිට ඒ අදාළ ආකාරයට යොමු කරන්න. ඒ අතර හැම ඉරිදා දවසකම මේ වෙලාවට මේ වැඩසටහන් කරගෙන යනවා. ඒ විදිහට අපිට එවන ඔබේ වාර්තා අපි වැඩසටහන අවසානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අවසානයේ ස්වාමීන් වහන්සේට යොමු කළ අදාළ උපදෙස් ලබා ගන්නවා. එතකොට වැඩසටහන සම්බන්ධ වෙලා තමන්ගේ සතිය වර්ධනය කර ගැනීම සඳහා අදාළ වෙන ගැටලු නිරාකරණය කරගන්න හැම දෙනාටම පුළුවන්. මේ විදියට වාර්තා ලියන අතරේ, මේ විදියට සතිය වඩන අතරේ ඉදට අපි මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තවත් අලුත් ධර්ම කරුණු ඉගෙන ගන්න හැම දෙනාටම අවස්ථාව ලැබෙනවා. ඒක තමයි අපිට කරන්න තියෙන මතක් කිරීම. දැන් අපිට පුළුවන් අපි වැඩසටහන ඊළඟ අංගයට යොමු වෙන්න. අද දවසට අපිට ලැබිලා තියෙන වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒ සඳහා සුදුසු උපදෙස් ලබා ගන්න එක තමයි ඊළඟ අංගය වෙන්නේ. ඒ සඳහා මම අදීප්ට ආරාධනා කරනවා අද දවසේට ලැබිලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා.
බොහොමත්ම පින් රාජිකා. අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි ප්‍රශ්න වලට යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, අද අපිට ප්‍රශ්න වාර්තා හයක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එයින් ව්‍යානාදුවගේ රිපෝර්ට් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ඒවල තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ඒක මුලින්ම ප්ලේ කරලා ඉන්නද?
හොඳයි.
රිපෝර්ට් එක ලියලා තියෙන ස්වාමීන් වහන්සේ මේ වීඩියෝ ක්ලිප් එකට අදාළව ඒකයි මම එක ප්ලේ කරනවා දැන්. වොලියුම් එක එන්නේ නැහැ වගේ.
වොලියුම් නැහැ.
වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. Mindful tromping on the trampoline. I was jumping up and down on my trampoline. I felt my body light when I go up and heavier when I come down. I felt my feet touching the nylon. I also felt the breezy wind when I jump up. Vartha Vavasan Swami answered.
හොඳ, මම මේකට සිංහලෙන් උත්තර දෙන්නවද එහෙම නැත්නම් ඒද දුවට කොහමද?
මං හිතන ස්වාමීන් වහන්සේ දුවගේ අම්මා සම්බන්ධ වෙලා ඉන්නවා පැහැදිලි කළ දෙයි ස්වාමීන් වහන්සේ. ඒකින්ද අපි සිංහලෙන් කියමු කොහමද?
හොඳයි. දැන් මේකේදී දැන් මේ දැන් පොඩි කාලේ දවි වගේ දෙයක් එක්ක සතියෙන් ඉන්න එක පුට්ට පුරුදු වුණාම ඒක හැමදාම ජීවිතය කියන්නේ ජීවිතේ හැම දෙයකටම ඕක හුරු වෙනවා, හුරුවක් වෙනවා. දැන් වගේ දේවල් දැන් උඩ පයින්නකොට තමන්ගේ කකුල් වලට දැනෙන වේට් එක වෙනස් වෙන විදිහද, එක කකුලකින් උඩ පැනනහම ඒකට දැනෙන මුළු ඇඟේම බර දැනෙන හැටි, ඊළාට උඩ පයින්නකොට හුලං වැදිලා ඇඟේ උඩ පැත්තට යද්දී ඇඟේ මොන පැති වලටද හුලං වදින්නේ, ඊළාට සීතල දැනෙන හැටි, ඒ වගේ දේවල් එක්ක ඉන්නකොට අර මේ මොහොතේ තමන් එක්ක ඉන්නවා කියන එක හොඳටම දැනෙනවනේ. ඒ වගේම දැන් අපි පොඩි කාලේ වගේ දේවල් අපි කරේ, නිකන් ගස් නගිනවා, නිකන් ඊළාට පිදුරු ගොඩවල් වල උඩ පනිනවා. ඉතින් අපේ ගමේ ගොඩේ තියෙන ওই වගේ දේවල්නේ. ඒ වෙයිදී අපිට හොඳට දැනෙනවා මේ මොහොතේ අපිට ලොකු දේවල් නොතිබුණ මේ මොහොතේ අපි ගොඩාක් සතුටෙන් හිටියනේ. සාමාන්‍ය ගහකට නගිනවා කියමු. ගහකට නගිනකොට අතින් අල්ලනකොට අතට දැනෙන හැටි, ඊළාට මුළු ඇඟේම බරේ ඒ අතට එන හැටි, ඊළඟට ඇඟ නවල කකුලක් තියෙනකොට මුළු ඇඟේම බර ඒකට එන හැටි, ඊළාට ඒ දැනෙන දේවල් එක්ක සිහියෙන් ඉන්නකොට අර හොඳ උපරිම සිහියක් තියෙනවනේ ඒ වගේ දෙයක් කරනකොට. මේ වගේම ඒ වගේ අර ඒක ක්‍රියාකාරකමක් කරනකොට මේ මොහොතේ සිහියෙන් ඉන්නකොට අපිට දැනෙනවා අපි කොච්චර දේවල් කරනවද කියලා. මේ චූටි දෙයයි අපි කරන්නේ, වුණාට අපි හිතන්නේ අපිට දැනෙන්නේ චූටි දෙයයි, ඒ වුණාට අපේ ඇඟ ඇතුලේ නිකන් මහා මේ වැඩේ කරන්න අපි මේ රොබෝ කෙනෙක් හදුවා කියලා. කොච්චර සොෆ්ට්වෙයාර් එකක් ලියන්න ඕන, ලයින් ලක්ෂ ගානක් සොෆ්ට්වෙයාර් එකක් ලියන්න ඕන මේ දේ කරන්න කියලා. මේ වගේ චූටි ඇඟ ඇතුලේ මෙන්න මේ වගේ දේවල් එක සිහියෙන් ඉන්න පුරුදු වුණොත් මේක ඇතුලේ වෙන ක්‍රියාකාරීත්වය තමන්ටම හොඳටම තේරුම් ගන්න පුළුවන්. මේ පිට කෙනෙක් කියන්න ඕනේ මේක ඇතුලේ වෙන මේ ලොකු ක්‍රියාකාරීත්වයක් වෙනවා ඒකේලාට. දැන් ඒ ඇඟත් එක්ක මමත් එක්ක තනියම මෙහෙම මේ මොහොතේ ඉන්න පුරුදු වුණාම ඒලාට අපිට මොකක් හරි ලෙඩ වෙන බෝ වෙන ලෙඩක් හැදුණා කියලා ඒ හැදීගෙන එනකොටම අපිට තේරෙනවා මේ මෙන්න ඇඟේ වෙනසක් වෙනවා. මේ ඇඟේ අර සින්ටම් එනකොටම තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම වෙනසක් වෙනවා, මොකක් හරි වෙනසක් වීගෙන එනවා, ඉස්සරහට පොඩි අවුලක් වෙන්න වගේ යන නිසා කියලා තේරුම් අරගෙන අපිට ඉස්සර කලින්ම මේකට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ සතියෙම සතියෙන් ඉන්නකින් ඇඟත් එක සතියෙන් ඉන්න පුරුදු වුණාම අපිට මේ තව ඉස්සරහට වෙන්න දෙයක් වෙන්න යද්දිම කලින්ම තේරුම් අරගෙන ඒකට විසඳුමක් කලින්ම හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ ලොකු ලාභ ගොඩක් එනවා මේ මේ ඇඟත් එක පොඩි කාලේ ඉඳලා මේ විදිහට පුරුදු වෙලා දැනෙන දේවල් මොනවද කියලා තේරුම් අරගෙන මේ මොහොතේ ඉන්න පුරුදු වුණාම ඒක ඒක අනාගතයේ ජීවිතයට ලොකු උනන්දුවක් කොඩු වටිනාකමක් දෙන්න දෙයක් වෙනවා. ඉතින් මේක තවදුරටත් මේ වගේ දේවල් කරලා මේ විදිහටම වාර්තා කරන්න කියලා මේ මතක් කරන ගම අපි ඊළඟ එකට යමුනේ.
දෙවනි වාර්තාව ස්වාමීන් වහන්ස, සතිමත් පරයන්කය. පරයන්කය සඳහා වාඩි වී සිටින කය වෙත අවධානය යොමු කළෙමි. ඉක්මනින්ම හුස්ම රැල්ල වෙත අවධානය යොමු විය. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය ඉතා වේගවත් ලෙස නිරීක්ෂණය විය. ක්‍රමයෙන් වේගය අඩු වූ අතර හුස්ම රැල්ල දැනුනේ දකුණු නාස්පුඩුවේහි පමණි. ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් වී ගිය අතර ඒ නොදැනෙන ස්ථානය නිරීක්ෂණය විය. මේ අතරතුර සිතුවිලි වලට අවධානය ගිය අතර නැවත හුස්ම රැල්ල වෙත පැමිණියත් හුස්ම නොමැති ස්ථානයක් පමණක් දැකගත හැකි විය. ඇතුළත දෙපසක් අසා සිටි අතර නැවත කිසිවක් නොදැනෙන ස්ථානය දැකගත හැකි විය. එකපාරටම හිස කඩා වැටීමෙන් අවදි වූ අතර නින්දට වැටෙනු බව දැනගතිමි. සිහියෙන් හිස කෙලින් කර නැවත හුස්ම මෙත්ත බැලුවත් දැනුනේ කිසිවක් නොදැනෙන බවකි. මෙය දෙසරයක් සිදුවිය. කතාව අවසන් සුයි.
මේක කියවම ගොඩක් කියන්න තරම් උපදෙස් දෙන්න තරම් ලොකු විස්තරයක් නැති වුණාට මේක නිකන් හයිලයිට් කරන්න ඕන වගේ දේවල් තියෙනවා. දැන් තේරෙනවා මේ මෙයාම තේරුම් අරගෙන තියෙනවා තමන්ගේ හිත කියන්නේ මේ මේක සතිමත් ඉඳගෙන ටිකට් ටිකක් මේ මේ තමන්ගේ මේ මූලික කර්මස්ථානේ ටික ගැන උනන්දුව ටික ටික අඩු වෙගෙන යද්දි තමන්ම තේරුම් අරගන්නවා මගේ හිත යන්නේ මේ සිතුවිලි වලට තමයි ඊළඟට පණින්න යන්නේ කියන එක තේරුම් අරගෙන තියෙනවනේ. අන්න ඒක තමන්ගේ චරිතය අඳුරා ගැනීම ගැන ඒක වටිනවා. ඒ වගේම නොදැනෙන තත්වයට යනවා, ආයිසරයක් ඒකෙන් එළියට යනවා. එහෙම මේ තත්ත්වය දෙකේම එහාට මෙහාට පැනපැන ඉඳෙද්දි ඒ දෙකෙන් අපි කැමති මොන එකද කියලා පොඩ්ඩක් ඒකත් බලන්න. කියන්නේ නොදැනෙන තත්ත්වයට කැමති කෙනෙක් ඉන්න පුළුවන් ඒලාට. එහෙම නැත්නම් ආයෙත් මොන හරි හුස්ම දැනෙන එක දැනීමට ගැන කැමති වෙන්න පුළුවන්. ඒ දෙකෙන් දෙකටම එක සමානව කැමැත්ත තියෙන තත්ත්වයට එනවාද, එහෙම නැත්නම් එකකට වැඩියෙන් කැමතිද කියලා පොඩ්ඩක් ඒකත් බලන්න. ඒ වගේම අර තමන්ගේ හිත වැඩියෙන්ම එළියට යන්නේ අර හුස්ම තියෙන උනන්දුව ටික ටික අඩු වෙගෙන යද්දි හිත එළියට යන්නේ සිතුවිලි වලටද? සමහර වෙලාවට ඒකත් වෙනස් වෙන්න පුළුවන්. එක වෙලාවකදී සිතුවිලි වලට යන්න පුළුවන්, සමහර වෙලාවට සද්ද වලට එහෙමම යන්න පුළුවන්. අර තමන්ගේ චරිතයම එක් සමහර වෙලාවට එක විදියක් වෙනස් වෙනවා, සමහර වෙලාවට තවත් විදියකට වෙනස් වෙනවා. මේකේ මේවයි දේවලින් අර තමන් ගැනම තමන්ගේ චරිතය ගැනම තේරුම් ගන්නවා. ඒ වගේම ඒකත් හැමදිසෙම ස්ථිරවම පවතින දෙයක් ගැන වුණත් නොවනවා කියන එක වුණත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට මේකම තව දිගටම කරගෙන යන්න. ඒ වගේම තමන් ගැන පොඩ්ඩක් තේරුම් ගන්න විදිහට තවත් උනන්දුවෙන් බලන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
එහමයි සවනාස. මීළඟ වார்த்தාව, මගේ ගෙවත්තේ තැනක් තෝරාගෙන එහි එක් කෙළවරක සිට ගත්තෙමි. එහිදී මම සිටගෙන සිටින ඉරියව්වම සිත යොමු කරමින් සතිමත් වුනෙමි. මොහොතකින් වම් පාදයේ ඉදිරියට තබමින්ම වලය තබමින් ලෙසත් දැන ගැනීමට සතිමත් විය. එතන සමාවෙන්න ස්වාමීන් වහන්සේ මොහොතකින් මම පාදිනවා. කියලා තියෙන විදිහමයි ස්වාමීන් වහන්සේ මම කිව්වේ පොඩක් මම හිතන්නේ මේ කම්පියුටරේ ටයිප් කරලා තින්නේ පොඩි අපහැදිලිකමක් තියෙනවා මට. මම කියාගෙන යන්න. මේ අනුව එය අරමුණු කරගෙන ක්‍රියාත්මක වූ අතර මගේ යටිපතුලට පොළොවේ ස්පර්ශයේ රළු බව ඇතම් විට දැනෙන්නට විය. වේදනාවක්ද දැනුනි. එවිට නැවතත් දකුණු කකුල අරමුණු කරගනිමින් මම සතිය පුහුණු කරන්නට විය. මෙය සෑම දිනකම විනාඩි 10ක් කරමි. සැහැල්ලුව උද්‍යෝගිමත් බව ඇතිවීම ඉරියව් සකස් කරගෙන වම දකුණ සමතිලිතව පහසු ඉරියව්වෙන් මෘදුව ඇස් වසා හිඳගත්තෙමි. අතපය දඬු නොකර හිස සැහැල්ලුවෙන් සමබරව කඳ ඍජුව තබා ගත්තෙමි. ඒ සැහැල්ලු බව අවබෝධ කරගනිමින් එළඹ සිහියෙන් සිත කයටගෙන සතිය දිකටම පවත්වා ගැනීම කළෙමි. මස්පිඩු ලිහිල්ව තබාගෙන සිහියෙන් අවට පරිසරයේ ඇසෙන ශබ්ද කෙරෙහි මදක් සතිමත් වීම අනතුරුව හුස්මට අවධානය යොමු කරමින් සතිය පවත්වා ගැනීම ආදරය මංකසවන උදරය කියන එක ඔව් එහෙමයි උදරය පිම්බීම හා හැකිලිම පිළිබඳ සතිමත් වීම අවධානය වෙනස් වුවහොත් නැවත කයට අවධානයගෙන නැවත හුස්ම ඉහළ පහළ යන ආකාරයට සතිය ප්‍රගුණ කිරීම සිතට මානසික නිදහසක් ලැබීම සැනසිලිදායක බවක් ලැබීම සාමාන්‍ය ජීවිතයේදී දත්මාදිනා විට මුහුණ සෝදන විට නාන විට විශේෂයෙන්ම මුළුතැන්ගය විවිධ කාර්යන්වලදීද සතිය පිහිටුවන එම කාර්යයන් සිදු කිරීම මෙම ක්‍රියා මගින් කාලය කළමනාකරණය වීම ගැටලුවක් විදිහට ඉදපත් කළ නෑ ස්වාමීන් වහන්සේ වාර්තාව අවසන්.
හොඳයි දැන් මේකෙදි මුලින් මොකද සතිමත් ඇවිදීම ගැන කියද්දි පටන් ගන්න විදිය විස්තර තියෙනවා. ඊළඟට ඒකේ තව විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් නම් කොහොමද වමයි දකුණයි අතර වෙනස කොහොම හරි අඳුර ගත්තද? දැන් මේකෙදි මුලින් සතිමත් ඇවිදීම ගැන කියනවනේ. ඒකෙදි නිකන් විනාඩි 10ක් සතිමත් ඇවිද්ද කිව්වට ඒකේ විස්තර ගොඩාක් ඉදිරිපත් කළා නෑනේ. දැන් ඒක අපිට පුළුවන් නම් වමයි දකුණයි අතර වෙනස කොහොමද අඳුර ගන්න පුළුවන්? ඊළඟට කකුල වදිනකොට කොයි කොනේ ඉඳලා මුළු කකුලම එකපාරට වදිනවද? කකුලේ වදින්නේ නැති තැන් තියෙනවද? ඊළඟට වදිනකොට එක කොනක ඉඳලා අනික් කොනටද වදින්නේ? එහෙම විස්තර වැඩිපුර දැක ගන්නාසුලුව ගියා නම් ඌට වඩා ගොඩක් සතිමත්ව. එතකොට අර කර බලන්න උමනාවක් වගේ වෙනකොට සතිය පිට යන්නේ නැතුව ගොඩාක් දේවල් විස්තරත් දැනගන්න පුළුවන්. එතකොට හිත එක තැනක තියාගන්න පුළුවන් හැකියාව ටික ටික දියුණු වෙනවා. ඒක නිසා දැන් ඊළඟ සැරේ යද්දි මීට වඩා වැඩිපුර විස්තර දැනගන්න අසලුව ගියා නම් මේ මීට වඩා හොඳ report එකක් දෙන්නත් පුළුවන්. ඊළඟට විනාඩි 10කට වඩා දැන් ඉඳ ගැනීමෙදි කියනවා මේක ගොඩක් අර සැනසිලිදායක බවක් දැනුණා කියලා. ඉතින්ද සැනසිලිදායක දෙයක් Tamanට දැනුණා නම් ඉතින් ඒ දේ තවදුරටත් කරන්න කියන එක තමයි හොඳම වැඩේ. මම දන්නෝ නම් මට මේක කරාම මට සැනසිල්ලක් විවේකයක් ලැබෙනවා නම් ඉතින් මටම තීරණය කරන්න පුළුවන් මේක විනාඩි 10 නෙවෙයි තව ටිකක් එහෙට විනාඩි 15ක් කරනවා. එතකොට තවත් සැනසීමක් ලැබෙනවා නම් තවත් ටිකක් වැඩිපුර කරන්න පුළුවන් කියලා Tamanටම උනන්දුවක් කරනවානේ. ඒ වගේම දැන් ඉඳ ගැනීමෙන් මෙහෙම සැනසීමක් එනවනේ. ඒ වගේම ඇවිදීමෙන් කොයි වගේ සැනසීමක් එනවද කියන එක ඒ දෙකෙන්ම විස්තර හොයලා බලලා පුළුවන් තරම් තව ටිකක් වැඩිපුර කාලයක් අරගෙන ඒ වගේම වැඩිපුර විස්තර දැන ගැනීම පිළි අදහසෙන් යුක්තව ඇවිදින්න පටන් ගත්තනම් ඉඳ ගන්න පටන් ගත්තනම් මේට වඩා තව ඉදිරියට ගමනක් ගන්න පුළුවන් කියන අදහසත් එක්ක අපි ඊළඟ report එකට
එමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මා අවුරුදු 10ක පමණ සිට භාවනාව සඳහා යොමු වුවත් ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාවට යොමු වූයේ පසුගිය වසරේ මුල් භාගයේ සිටය. දැනට මාස 3-4කට පෙර සතියට ප්‍රවේශයක් වැඩසටහන නැරඹීමෙන් පසු සතිපාසයට අනුයුක්තව භාවනා කටයුතු වල නිරත වන ආධුනික අයෙක් මි. සක්මන් භාවනාව. මා සක්මන් භාවනාවේ යෙදෙන්නේ පියවර 40ක් පමණ දික්පු සිමෙන්ති දැමූ කොරිඩෝවක් මතිනි. සක්මන ආරම්භ කර වම් පාදයේ යටිපතුල පොළවේ ස්පර්ශ වන විට වම ලෙසත් දකුණු පාදයේ යටිපතුල පොළවේ ස්පර්ශ වන විට දකුණු ලෙසත් සිතේ සනිටුහන් කරමින් සක්මනේ යෙදෙන්නේමි. සිමෙන්ති පොළවේ ශීතල ගතිය සෑම පියවරකදීම යටිපතුල් වලට ඉතා හොඳින් දැනුනි. ස්ථාන දෙකක රබර් පාපසි දමා ඇති අතර මගෙන් ගමන් කරන විට යටිපතුල් වලට දැනුනේ ගොරෝසු බවකි. මුල් පියවර 40ම සිහියෙන් යුතුව ගමන් කිරීමට මට හැකි විය. සක්මන අවසානයේ නතරවීම ආපසු හැරීම හා නැවත සක්මන ඇරඹීම සිහියෙන් යුතුවම සිදුවිය. සක්මන ඇරඹී පියවර 25ක් පමණ යද්දී කුරුල්ලෙකු කෑගැසීම නිසා සිත ඒ වෙත යොමු විය. ඇසෙනවා ඇසෙනවා යයි සිතමින් කුරුළු නාදය අවසන් වනතුරු ඒ වෙත සිත යොමු කළ මම නැවත මූල කර්මස්ථානයට සිත යොමු කළෙමි. සක්මන් පතයේ දෙවරක්ම සිහියෙන් එහා මෙහා සක්මන් කළ මගේ සිත නැවත ඉවතට ඇදී ගියේය. ඒ මාල් ළඟ නොසිටින මාගේ එකම දියණිය සිහිපත් වීමෙනි. ඇය ආශ්‍රිතව ඇති වූ සිතුවිලි මත සිත පිහිටුවාගෙන සිට නැවත මූල කර්මස්ථානයටම යොමු වීමි. තවදුරටත් සක්මනේ යෙදුන මට නිදිමත ගතියක් ඇති විය. එය ගණනකට නොගෙන සක්මනේ යෙදුනද නිදිමත ගතිය වැඩි බවක් දැනුනි. එබැවින් සක්මන නවතා ඇස් හොඳින් ඇර ඈත බලා සිටින විට ක්‍රමයෙන් නිදිමත පහව ගිය බැවින් නැවත මූල කර්මස්ථානයට යොමු වී සක්මන් කළෙමි. මෙසේ පැය භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදී සිටි මම පරයන්ක භාවනාව සඳහා සක්මනින් ඉවත් වීමි. පරයන්ක භාවනාව. මම දැන් මෙතන වාඩි වී සිටිනෙමි. සිහි කර වාඩි වී සිටින ආකාරයේ සිතින් මෙනෙහි කරමින් මද වේලාවක් සිටියෙමි. අවට පරිසරයෙන් ඇසෙන ශබ්ද පිළිබඳවද සිත යොමු කර මද වේලාවක් ගත කළෙමි. ඉන්පසු ආශ්වාසය ප්‍රාශ්වාසය කෙරෙහි අවධානය යොමු කරගෙන ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. නාසිකාග්‍රය වෙත සිත යොමු කර ආශ්වාසය හා ප්‍රාශ්වාසය සිදුවන ආකාරය ගැන නිරීක්ෂණය කළෙමි. නාසාග්‍රයේ සිට ශරීරය තුළට සිසිල් වාතය ඇතුළුවන බව නිරීක්ෂණය කළෙමි. එය ආශ්වාස බව මෙනෙහි කළෙමි. නාසිකාග්‍රයේ සිට පිට වූ වායු ගෝලය වෙත උණුසුම් වාතය පිටවන බව නිරීක්ෂණය කළෙමි. ඒ ප්‍රාශ්වාස ලෙස මෙනෙහි කළෙමි. ආශ්වාසයේදී පෙනහළු තුළට වාතය ඇතුළු වී පෙනහළු තුළ පීඩනයක් ඇති කරන බවත් ප්‍රාශ්වාසයේදී පෙනහළු වලින් වාතය පිටවී ගොස් පෙනහළු සැහැල්ලු වන බවත් නිරීක්ෂණය කළෙමි. ඒ බව මෙනෙහි කළෙමි. මෙසේ ආශ්වාසය ප්‍රාශ්වාස ක්‍රියාවලිය දෙස දිගටම බලා සිටියෙමි. එවිට සමහර ආශ්වාස හා ප්‍රාශ්වාස දිගුවේවා බවත් සමහර ආශ්වාස ප්‍රාශ්වාස කෙටියේවා බවත් නිරීක්ෂණය කළ හැකි විය. දිගුවේවා දිගු ආශ්වාස ප්‍රාශ්වාස ලෙසත් කෙටි ඒවා කෙටි ආශ්වාස ප්‍රාශ්වාස ලෙසත් මෙනෙහි කළෙමි. තවදුරටත් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය දෙස බලා සිටින විට ආශ්වාසය සියුම්ම ආරම්භ වී ක්‍රමයෙන් වේගවත් වී පෙනහළු පිරී ගිය විට ආශ්වාසය නවතින බවත් සුළු වේලාවකින් ප්‍රාශ්වාසයද සියුම්ව ආරම්භ වී ක්‍රමයෙන් වේගවත් වී පෙනහළු සැහැල්ලු වන විට ප්‍රාශ්වාසය නවතින බවත් නිරීක්ෂණය කළෙමි. තවද ආශ්වාසය නැවති ප්‍රාශ්වාසය ආරම්භ වීමට ගතවන කාලයට වඩා ප්‍රාශ්වාසය නැවති ආශ්වාසය ආරම්භ වීමට ගතවන කාලය වැඩි බවද නිරීක්ෂණය කළෙමි. ආශ්වාසය හා ප්‍රාශ්වාසය ඒ ආකාරයෙන් සිදුවන බව මෙනෙහි කරමින් දිගටම සිහියෙන් සිටියෙමි. තවත් ආශ්වාස ප්‍රාශ්වාස වාර 20ක් පමණ ගෙවුණු පසු දන හිසේ තදබල වේදනාවක් දැනි සිත එදෙසට ඇදී ගියේය. වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කරමින් ටික වේලාවක් ධනහිස වෙත සිත යොමු කළ විට ක්‍රමයෙන් වේදනාව පහව ගියේය. මා නැවත මූල කර්මස්ථානෙටම යොමු වීම. සෑහෙන කාලයක් මූල කර්මස්ථානයේ සිත යොමු කරගෙන භාවනාවේ නිරත වූයෙමි. සිත නැවත පිටයාමක් සිදු නොවීය. මෙසේ සිටින විට හුස්ම ක්‍රමයෙන් සියුම් වී යන බවක් දැනුනි. සියුම් හුස්ම රැලි ටික වේලාවක් ගත කළෙමි. සමාවෙන්න සෝන්නාච. සියුම් හුස්මේ රැඳී ටික වේලාවක් ගත කළෙමි. ගත සිත දෙකම සැහැල්ලුව ඇති බව දැනුනි. මෙසේ සිටියදී කාලය සටහන් කළ සීනුව නාද වූ බැවින් පර්යංකයෙන් නැගී සිටියෙමි. ගරුතර ස්වාමීන් වහන්ස, මාගේ භාවනාවේ පවතින අඩපාඩු සකස් කර ගැනීමටත් තවදුරට භාවනාව දියුණු කර ගැනීමටත් අවශ්‍ය කමටහන් පාවත ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙවන් ශාසනික කටයුතු තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබ වහන්සේට නිරතුරුවම ලැබේවා. අවසානයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් මගට යොමු වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, ගොඩක් දිග වාර්තාවක් තියෙන. මේකෙදි මට මුලින්ම තේරෙන දේ අවුරුදු 10ක් විතර කරපු එක්කෙනෙක් කිව්වා තේ අර ආයතර අලුත්ම කෙනෙක් විදියට පටන් ගත්ත එක අගය කරන්න ඕන. ඒ වගේම හැමදාම දැන් හැමදාම ඉඳ ගන්නකොට හැමදාම අලුත්ෙන් සක්මනකට මේකට අලුත් ආධුනිකෙක් විදියට ආධුනික මනසකින් යන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද එතකොට අපි හිතන් හිටියට අපි මේ ලොකුවට දේවල් දන්නවා කියලා ආධුනිකෙක් විදියට ගියහම අපිට තව තවත් අලුතෙන් දේවල් දැනගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක නිසා ආධුනික මනස හැමතිස්සෙම තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම මේ සක්මනේ පරියන්කේ දෙකම ගැන කිව්වොත් සක්මනේට වඩා පරියන්කේ ගොඩක් විස්තර කියලා තියෙනවා. සක්මන ගැන එච්චරම විස්තර තිබුණේ නැහැ. ඒ දෙකේම තියෙනවා මොකද මෙනෙහි කිරීම ගැන. මේ ඉන්න තත්ත්වයේ හැටියට මට හිතෙන්නේ මෙනෙහි කිරීමක් නැතුව යන්න try කරනවනම් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මෙනෙහි කිරීමක් නැතුව දැනෙන දේ මතම ඉන්න පුළුවන් නම් ඒක ඊට වඩා මෙනෙහි කිරීමකට වඩා දැනෙන දේ මොකද්ද කියලා තේරුම් අරගෙන යන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒක එකපාරටම කරන්න යන්නේ නැතුව ඉස්සෙල්ලා මෙනෙහි කිරීමක් නැතුව පියවර කීපයක් තියලා බලන්න. එතකොට හිත පිට යනවා වැඩි නම් ආයෙත් මෙනෙහි කිරීමට ගියාට කමන්නේ. පුළුවන් තරම් මෙනෙහි කිරීම අඩුවෙන් දැනෙන දේ මත ඉන්න පුළුවන් නම් ඒක මෙනෙහි කිරීමට වඩා මේ ඉදිරිගම විපස්සනා පැත්තට බර වෙන ගතියක් තියෙනවා. මෙනෙහි කිරීමක් නැතුව යද්දී හිත පිට යනවා වැඩි නම් ආයෙත් ගියාට කමන්නේ නැහැ. එහෙම නැත්තම් මේ පුළුවන් තරම් මෙනෙහි කිරීම නැතුව දැනෙන දේ මොකක්ද කියලා අවබෝධ කරගන්න අදහසින් යන්න පුළුවන් නම් ඒක හොඳයි. එහෙම මෙනෙහි කිරීම කරන ගමන් වුණත් පරයන්කේදී ගොඩක් විස්තර දැකලා තියෙනවා. මොකද්ද වෙන්නේ හිත පිට ගියපු ඇටි දැනගෙන තියෙනවා. හිත පිට ගියාට පස්සේ ආයෙසරයක් ආවා කියලා කියනවා. අන්න ඒ හිත පිට ගිහිල්ලා ආවට පස්සේ දැනුනේ මොකද්ද කියන එක ඊළඟ පාර රිපෝට් එකකදී ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද හිත පිට ගිහිල්ලා ආවා කියලා අපේ හිතම කියන්න පුළුවන්. ඒ වුණාට ආවේ කොහොමද මොන විදියටද ආවට පස්සේ දැනුණ දේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් නෑ. ඒක ඊට වඩා ඒක ඇත්තටම පිළිගන්න පුළුවන් හිත පිට ගිහිල්ලා ආවද නැද්ද කියන එක ගැන. ඊළඟට තවත් එකක් තිබුණා, වේදනාවක් දැන හිසේ වේදනාවක් දැනුණාට පස්සේ වේදනාවක් කියලා ඒකෙදිත් මෙනෙහි කරා කියලා. මීට පස්සේ පුළුවන් නම් බලන්න වේදනාවක් කියලා මෙනෙහි කරන්නේ නැතුව වේදනාවත් මොකක්ද කියලා තවත් එක කමටහනක් විදියට වේදනාවේදි මොකක්ද වෙන්නේ, ඒක දිගටම වේදනාවක් විදියට තියෙනවද, එක තැනමද තියෙන්නේ, ඒක වෙනස් වෙනවද, ඒක අඩු වැඩි වෙනවද කියලා ඒකෙදිත් මෙනෙහි කිරීමක් නැතුව වේදනාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගැනීමේ අදහසින් ඒක දිහා බලන්න පුළුවන් නම් මීට වඩා හොඳයි කියලා මට හිතෙන්නේ. ඒ අරෙන් අනිත් දේවල් ටික ඔක්කොම හොඳයි. අර මෙනෙහි කිරීම ගැන තියෙන වටිනාකම ටිකක් අඩු කළා මොකක්ද වෙන්නේ කියන අවබෝධ තේරුම් ගැනීමට යන අවබෝධයෙන් යන්න පුළුවන් නම් මීට වඩා හොඳයි කියන එක තමයි මට කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ, මීළඟ වාර්තාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයංක භාවනාව පැය එකයි විනාඩි දහයයි. පුටුව මත සමබරව වාඩි වී හිඳුවා තිබෙන කය දෙස වරක් දෙවරක් අවධානය යොමු කළෙමි. ඉන්පසුව දෙනෙත් පියාගෙන ශරීරයේ අභ්‍යන්තරයට සිත යොමු කළෙමි. නාසිකාග්‍රය සිසිල් කරමින් ආශ්වාසය උගුරෙන් පහළට ගොස් විසිරී යයි. නාසිකාග්‍රය උණුසුම් කරමින් ආශ්වාස වාතය ඉවත් වී ගොස් අවට වාතයට මුසුවේ. ආනාපානයට සිත යොමු කළ විට මුල් අවස්ථාවේදී දීර්ඝවද පසුව කෙටිවද සිදුවන බව දැනේ. වට කිහිපයක් වම්නාස් පුඩු තුළින් ආනාපාන ක්‍රියාවලිය සිදුවන බව දැනුනි. ඉන්පසුව ක්‍රමයෙන් ආනාපානය සියුම් විය. නාසිකාග්‍රේ ස්පර්ශ නොකරන තත්ත්වයට පත් විය. පසුව ශාරීරිය මුලින් සෙමින්ද පසුව වේගයෙන්ද ඉදිරියට හා පසුපසට පැද්දෙන්නට විය. මෙය පර්යංකයේදී වෙනදාටත් වඩා පෙන්නුම් කරන නමුත් අද දින ඉතා ප්‍රබලව දැනේ. මෙය වරින් වර ඇති වී නැති වෙයි. නැතිවන විට ආනාපානයේ සිදුවන බව දැනේ. ඉන්පසුව ශරීරයේ ගසමින් කෙටි ආශ්වාසයක් හා ප්‍රාශ්වාසයක් ඇති විය. ඉන්පසුව ආනාපානයේ යලිසියුම් තත්ත්වයට පත් විය. මුඛය සෙමින් විවරවන අතර උගුර වියලී ඇති බවත් විදුරුමස් දෙපසේ සිට කෙල ශ්‍රාවය වන බවත් දැනේ. මුහුණේ පිම්බෙන ස්වභාවයක් හා ගැස්මක් ඇති වෙයි. ශරීරයේ රෝම කූප නලියනවා මෙන් දැනේ. දහඩිය ගලන බවත් දැනේ. ඉන්පසුව ආලෝකමත් ස්වභාවයක් ඇති වී ඒ ටිකෙන් ටික විශාල අවකාශයකට පැතිර ඉන්පසුව නැති වී ගියේය. නැවත ටික වේලාවකින් කිසිවක් නොමැති ස්වභාවයක් ඇති විය. ඉන්පසුව ස්විචයක් දමන විට බල්බයක් පත්වන ලෙස එකවර ඉතා දීප්තිමත් ආලෝකයක් ඇති වුණි. මේ ආකාරයෙන්ම ආලෝකය ඇතිවීම හා නැතිවීමත් අතර මැද කිසිවක් නැති වේලාවක්ද වරින් වර ඇති විය. තුනී අඳුරු ස්වභාවයක්ද මේ දෙආකාරයෙන්ම පරයන්ක තුලදී ඇති වී නැති වී යයි. මෙය දැනෙන්නේ හඳුනුන කෙනෙකු නිවසට පැමිණ ටික වේලාවකින් ආපසු යන්නාක් මෙන්. මේ අතර සිතුවිලි කිහිපයක් පැමිණ සිතුවිල්ලක් ආභව දැනගත් විට නැති වී යයි. ඒවා පිළිබඳ මතකයක් නොමැත. එක් සිතුවිල්ලක් පමණක් කලකට පෙර ඇති වූ සිදුවීමකින් හටගත් ලෝභ සහගත හැඟීමක ශේෂයක් ලෙස දැනුනි. කතාවක් ගෙතීමක් ඇති වී නැති වී ගියේය. දෙදෙනෙකු අතර සිදුවන සාකච්ඡාවක් පවතින බව දැනුණු අතර දැනුණු වහාම අවසන් විය. එසේම ධර්ම කරුණු ප්‍රකාශ කරන ආකාරයක්ද දැනුණු අතර ඒ පිළිබඳව ඒ අවස්ථාවේදී එසේ දැනුණත් කමඨහන් වාර්තා ලියන විට මතකයක් නොමැත. මේ සියල්ල සතිමත්ම නිරීක්ෂණය කළ අතර සිතුවිලි කිසිවක් නොමැතිව වැඩි වේලාවක් පවතින බව දැනේ. කිසිදු විශේෂ ප්‍රීතියක් හෝ ශෝකයක් නොදැනේ. ස්වාමින් වහන්සේලාගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. භාවනාවට මෙන්ම කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමටත් මා උනන්දු කළ කල්යාණ මිත්‍ර සොහොරියටත් කරුණාවෙන් උපදෙස් දෙන ස්වාමින් වහන්සේලාටත් මෙම වැඩසටහන ආරම්භ කර පවත්වාගෙන යන සෑම සියලු දෙනාටත් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, මේ රිපෝට් එකේ තියෙනවා එක එක අර හුස්ම තුනී වීගෙන යනකොට එක එක ඇඟ පැද්දෙන ගති, ළඟට රෝම කූපවල යන කිලිපොලා යන ගති, කෙල උනන බව, එක එක අයිලාට ආලෝකේ දැනෙන විදිය, එක එක දේවල් දැනිලා තියෙනවනේ. දැන් මේ දේවල් දැනෙනකොට මේවත් මේ තවත් එක දැනීමක් විතරයි. ආලෝකයක් දැනුණත් ඊළඟට අඳුරක් දැනුණත් රතු පාට ආලෝකයක් දැනුණත් නිල් පාට ආලෝකයක් දැන මේවත් තවත් එකක් විතරයි. මේවට ලොකු වටිනාකමක් දෙන්න ගියොත් අපි ඒව පස්සේ යන්න පුළුවන්. එහෙම නැතුව මේකත් තවත් එකක් විතරක් විදියට මේකත් තවත් දැනීමක් විතරයි කියලා දැනිලා ඒකත් අතාරින්න පුළුවන්. ඒක තමයි වැදගත් වෙන දේ. මොකද මේකත් තවත් දැනීමක් විතරයි. ඊළඟට මේ රිපෝට් එකේම එක තැනක තියෙන අර අඳුරන කෙනෙක්ගේ දෙට්ට වෙල්ල යනෝ වගේ ආපු දේ යනවා. අන්න ඒකම තමයි මේ හැම එකේදීම වෙන්නේ. මේ ආවත් අනිවාර්යයෙන්ම එයා යනවා. ආලෝකයක් ආවත් ඒක යනවා. ඊළඟට මොකක් හරි ඇඟ පැද්දෙන ගතියක් ආවත් ඒක නවතිනවා. මේ එන හැම එකක්ම යනවා කවදාකරි. අනේ ආවත් යනවා කියන අදහසෙන් යුතුව මේක එකක්වත් පිළිගන්නේ නැතුව හැම දෙයකටම එක සමානව හිතින් තියාගන්න ආපු හැම දෙයක් එක්කම එක සමානව බාරගන්නේ නැතුව එයා ඇවිල්ලා යන විදියට යන්නරියන ඒක තමයි වෙන්න ඕන දේ. මොකද ආපු හැම එකක්ම යනවා. ඒක නිසා මේ දැනෙන එක එකේ වටිනාකම් දෙන එක නොදී ඉඳලා මේකත් තවත් එකක් විදියට හැම එකක්ම බලන්න පුළුවන් නම් එතකොට එනේව කවදක් හරි යනවා. ඇවිල්ලා එහෙමම යන එකක් වෙන්නේ. ඒක නිසා මේ යන විදියේ වෙනසක් කරන්න දෙයක් නැහැ. මේ බලන විදිය තියෙනවනේ එනේන දේවල් ගැන බලන විදියේ මේකත් තවත් යන්නක් තමයි මේ ඇවිල්ලා තියෙන අදහසින් බලන්න පුළුවන් නම් මේ දැනෙන හැම දෙයක් ගැනම මේට වඩා ඉදිරි ගමන ඉස්සරහට තව දුරටත් යන්න පුළුවන් වෙයි කියන අදහසත් එක්ක ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙම නැතුව මේ වෙන විශේෂ උපදේශයක් දෙන්න තරම් දෙයක් නැහැ කියලා තමයි මට තේරෙන්නේ.
එහමයි ස්වාමීන් වහන්සේ, ඊළඟ වார்த்தාව පින්වත් ස්වාමින් වහන්සේ, සතිමත් පරයන්කය උදෑසන බුදුන් වැඳ භාවනාවට වාඩි වුනේමි. මේ සතිය තුලම නොකඩවා කෙටි වේලාවක් හෝ භාවනා කිරීමට හැකි වූ නිසා සති අන්තයේ වැඩි වේලාවක් භාවනා කිරීමට අදිෂ්ඨාන කර භාවනාව ආරම්භ කළෙමි. ආරම්භයේදී හුස්ම දෙස සතිමත් වීමට උත්සාහ කළෙමි. ටික වේලාවකින් සිත බාහිර ශබ්ද වෙත යොමු විය. අනතුරුව පරණ මතකයන් හා අනාගත සැලසුම් ඔස්සේ සිත යන බව අත්දැක්කෙමි. එක වේලාවකින් ශරීරය සැහැල්ලු වූ බවත් ඒ සමගම බඩ ප්‍රදේශයෙන් සිහින් වේදනාවක් දැනෙන්නට විය. එය ටිකෙන් ටික වැඩිවන බවක් දැනුනි. විටක එය දරාගත නොහැකි වේයයි සිතුනද ඒ දෙස බලා සිටියෙමි. එය සෙමෙන් වැඩි වී අඩු වී ගියේය. නැවත සිත බාහිර ශබ්ද වෙතද පරණ මතකයන් වෙතද යොමු විය. එක වේලාවකින් පර්යන්කෙන් නැගිටිය යුතු යයි යන සිතුවිල්ල පහළ විය. එය ඉතා තදින් නොකඩවා එන්නට විය. කෙතරම් උත්සාහ කළත් ඒ සිතුවිල්ල කෙරෙහිම සතිමත්ව සිටිය නොහැකි වූයේ ශරීරයේද අපහසුතාවයක් ආබැවිනි. එය කුමන අපහසුවක්ද යන්න මතක නැති නමුත් එය භාවනාව නැවත වීමට තරම් ප්‍රබලව දැනුනි. මෙතන සමහර එතන කියන්නේ නැවැත්වීමට කියන එක තමයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අකුරු වෙනසලා. භාවනා කාලය විනාඩි 40ක් පමණය. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ප්‍රශ්නය, භාවනාව අදිෂ්ඨාන කළ කාලය කළ නොහැකි වූයේ භාවනාව කරන කාලය පිළිබඳ කලින් අදිෂ්ඨානයක් කළ නිසාද? ප්‍රශ්නේ
ඉදිරිපත් කළ තියෙන විදිහට ස්වාමීන් වහන්සේ වார்த்தාව අවසන්. මේක ප්‍රශ්නෙට යන්නේ ඉස්සෙල්ලා කලින් විස්තර දේවල් ටික කිව්ව. මීට වඩා මම හිතන්නේ සක්මනකට ගිහිල්ලා ඊට පස්සේ පරයන්කයට එන්න පුළුවන් නම් ඊට වඩා හොඳ පරයන්කයක් කරගන්න පුළුවන්. මොකද සක්මනෙන් ලොකු අර ඇඟේ ඒ පරයන්කයකට යන්න තත්වයක් ඇඟටයි හිතටයි දෙකටම හදල් දෙනවා. ඒක නිසා එකපාරට පරයන්කයට යන්නේ නැතුව පොඩි සක්මනක් කරලා ඊට පස්සේ ඒකට ඇඟ මොකද පෙරහුරුවක් ගිහිල්ලා හිතයි ඇඟයි දෙක පෙරහුරුවකට ආවට වෝම් අප් වුණාට පස්සේ මේ පරයන්කයට ගියා නම් මීට වඩා හොඳ තත්වයකට එන්න පුළුවන්. ඒ වගේම දැන් මේ කියන කෙනා දන්නවා මගේ හිත යන්නේ මේ වෙලාවේ අතීතයට යනවා, මේ වෙලාවේ අනාගත සැලසුම් කරන්න යනවා. ඉතින් ඒ දේ දැනගත්ත එකත් එක පැත්තකින් වටිනවනේ. මගේ හිත මේ එක තැනක තියාගන්න බැරි මේ වඳුරු හිතක් මට තියෙන්නේ කියන එක දැනගන්න එක කොච්චර වටිනවද? පරයන්කේ හුස්ම දිහා බලන් ඉඳලා ඒකේ විස්තර දැනගන්නවා වගේම මගේ හිත මේ වගේ කඩප්පුලිකමක් තියෙන වඳුරු හිතක් කියලා දැනගන්න එකත් ඒකත් තව දැනගැනීමක්ම තමයි. තමන්ගේ චරිතය තමන්ම දැනගන්න. මේ අපි දැන් මේ ඔයි කියන එක වගේම දෙත මට මම ගත්තාම මගේ හිතත් ඔය වගේම තමයි. මේ ලෝකෙන් හැමෝගෙම හිත ඔය වගේම තමයි. එක තැන තියන්න බෑ. ඉතින් අපි සංසාරයත් ඉස්සේ පුරුදු වෙලා තියෙන මේ අතීතයට අනාගතයට ගිහිල්ලා අනුන්ගේ දේවල් හිතලා අනුන්ගේ වෙන තැන් ගැන වෙන දේවල් කර කර ඉඳලානේ අපි පුරුද්දක් තියෙන්නේ. ඉතියෝක ගෙනල්ලර කූඩල්ල කොට්ට උඩ තිවෝගේ එක පාඩ තිවහම මේ තියන්න බෑ දැක මේ කියන කෙනාට විතරක් නොවේ හැමෝටම වෙන දෙයක්. ඉතින් ඒක අපි බාරගෙන පුළුවන් තරම් මේ උත්සාහ කරන එක තමයි. උත්සාහ කරාම අදිෂ්ඨාන කරන්න පුළුවන් මෙහෙම කරන්න කියලා. අදිෂ්ඨාන හැම දෙයක්ම වෙන්නේ නැහැනේ, අපිට තියෙන්නේ උත්සාහ කරන එක විතරයි. උත්සාහ කරලා බැලුවොත් අද බැරි වුණාට හෙට වෙනකොට මේක තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. තව ටිකක් උත්සාහ කරනවා තවත් පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. මේ හිත එහාට මෙහාට යනවා, වේදනාවලට එන. ඉතින් දැන් මෙයාගේ තව දෙයක් තියෙන, වේදනාව දැනුණාම වේදනාව මොකද්ද වෙන්නේ කියල එක එයාට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවානේ. වේදනාව වැඩි වෙලා ආයෙත් නැති වුණා කියලා කියන්නේ. ඒ දැනගැනීමත් ලොකු දැනගැනීමක්නේ. මොකද හුස්ම දිහා දැනගෙන හුස්මේ තත්ත්වය දැනගන්නා වගේම වේදනාවට මොකද්ද වුනේ කියන එක දැනගන්න පුළුවන් වුණා කියන්නේ ඒකත් ලොකු ජයග්‍රහණයක් එක පැත්තකින්. ඉතින් මේ තමන්ගේ මොකද මූලික කර්මස්ථානයේ විතරක්ම නෙවෙයි, හිත පිට යනවනම් පිට ගිය එකත් එක්කත් අපිට සතුටෙන් හිත පිට ගියා. ඉතින් ඒකත් සතුටෙන් තියාගන්න. වේදනාවක් ඇවිල්ලා වේදනාව මං මේකේ මොකද්ද කියන එක තේරුම් ගත්තා කියන එකේ ඒ ගැන සතුටෙන් මේක බාරගත්තා නම් ඊළඟ දවස යනකොට තව ටිකක් අදිෂ්ඨාන කරගත්තත් නැතත් මේ ඊට වඩා තමන් ගැන තේරුම් අරගෙන මූල කර්මස්ථානයත් එක්ක තව වැඩිපුර වෙලාවක් ඉන්න පුළුවන් විදිහට තව හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙම නැතුව මේ අදිෂ්ඨානය කරගෙන මේකටම මේ රෙජිමෙන්ටේෂන් එකක් කරා වගේ මෙච්චර වෙලා මං ඉන්නවා කියලා අපිට කවදාවත් කරන්න බෑනේ මේකනේ. එතකොට අර නිත්‍ය සංඥාවට එනෝනේ. විනාඩි 40ක් ඉන්නවා කියලා නිත්‍ය සංඥාවෙන් ගියත් ඒක කරන්න බැරි දෙයක්. එහෙම නැතුව කරන්න අපි උත්සාහ කරනව පුළුවන් තරම් ඉන්න. බැරි වුණොත් ඒකත් තව එකක් විතරයි. ඒකත් බාර ගන්න. ඒක තමයි මට තියෙන්නේ මේ වෙලාව කියන්න පුළුවන් උත්තරේ විදිහට.
එහමයි ස්වාමීන් වහන්සේ. ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ. අපිට ස්වාමීන් වහන්සේගෙන් අවසරයිද සහභාගීලා ඉන්න අයට අවස්ථාවක් දෙන්න වාචික ප්‍රශ්න කියනවා ඉදිරිපත් කරන්න කියලා?
හොඳයි, අපි අවස්ථාවක් දීලා බලමු නේද.
එහමයි ස්වාමීන් වහන්සේ. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න පුළුවන්. රේස් හෑන්ඩ් බට් ඔප්ෂන් එක ක්ලික් කරලා නාමන්ත මහත්තයට පුළුවන් අන්මියුට් කළ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි නදීප්. තෙරුවන් සරණයි ස්වාමීනාස. අවසරයි මට දැනගන්න තියෙන ස්වාමීනාස, දැන් සතිමත් වෙනකොට මට තේරුම් යනවා සමහරලාට දැන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අදහස හිතට එනවා. ඒක මේ එන බව මට තේරුම් යනවා. ඊට පස්සේ සමහරලාට එහෙම මම කියලා එහෙම කෙනෙක් නෑ කියලා අදහසත් සමහරලාට එනවා. ඒකත් තේරුම් යනවා. ඊට පස්සේ අර ධර්මදේශනායක වගේ අර අතිදාවනේ යෙදෙනවා වගේ අවස්ථාවකදී මේ මම කියලා ගොඩනගෙන මේ ස්වභාවය ගොඩනගෙන ස්වභාවය සැහෙන තීව්‍ර වැඩි වෙනවා කියලා තේරුම් අරන් තියෙනවා. ඊට පස්සේ අර පසුබසින වෙලාවක් આવොත් ඒ කියන්නේ ප්‍රතිපදාවේ යන වේගය අඩු වෙනවා, හරි සැහැන් අඩු වෙලා හරි නැති මට්ටමට වගේ එනකොට ආපහු ඒ මම කියන ස්වභාවය ඇති වෙලා ඒකට ගොදුරු වීමක් වගේ වෙනවා කියන එකත් තේරෙනවා. ඒකට ඒ ආශ්‍රින්ගත තමයි මට අද ධර්ම දේශනාවේ ඒ මධ්‍යම ප්‍රතිපදාවේ යන එකේ තියෙන ප්‍රභාෂර බව තේරුම් ගිය. මේ දැන් එතකොට ඒ මම කියන ගතිය අඩු වෙන්නේ මැදින් යනකොට කියන එක පැහැදිලි. එතකොට ෆයිනන්ස් ඒ අර තව මේ කොහොමද මේ දැන් සමහරවිට අපිට කාර්ය බහුල නිසා වේගයෙන් වැඩ කරන්න වෙනවා, සමහරවිට අඩු කාලයකදී ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවකදී අර මම කියලා හිතේ ඇති වෙලා ඊට පස්සේ ඒක ඔස්සේ ඇති වෙන සිතුවිලි නිසා හරි කම්පැනි නිසා හරි බයක් නිසා හරි විශේෂයෙන් දැන් කොවිඩ් වගේ පැතිරෙන වෙලාවක ඒ ඒ ඒක අගතියට යamak සිද්ධ වෙන්න පුළුවන් බව පේනවා. ඒ වගේ වෙලාවකට සොයින්නස් මේ කොහොමද තව උපදෙස් මොන හරි වහන්සේලාගෙන් අපිට දැනගන්න පුළුවන්ද, මට දැනගන්න පුළුවන්ද සොයින්නස්? තිරුවන් සරණයි.
දැන් මේකෙදි මම දැනගන්නවා කියන්නේ තවත් මම එක් මට මමයා ඇති වුණා කියන එක තේරුම් ගන්නෙත් ඒකත් තවත් එක මට්ටමකේ. දැන් අර අච්චර ලොකු ඕලාරික මට්ටමක් නැහැ. ඒ වුණාට ඊට පස්සේ මට මමයා මගේ පෝෂණය වුණේ නැහැ කියන එකත් දැනගන්නෙත් තවත් එක මමේ. ඒක අර අරිට වඩා ගොඩක් සිවුම් මට්ටමක මමේ. ඒ වුණාට ඒක වටිනවා අර මේ ඕලාරික මට්ටමේ මමයාට වඩා මේ මමයා දැනගන්නවා කියන එකේ මම ඊට වඩා අරිට වඩා වටිනවා. ඒනට ඒකත් තවත් එක මට්ටමක්. ඒ වගේම දැන් අපේ සාමාන්‍ය ජීවිතයේ ගත්තාම අපිට අනිත් අයත් එක්ක කටයුතු කරන්න ගියාම තේ එක එක මට්ටම් වලින් අපිට ඉන්න වෙනවා. ඒතකොට ඉතින් අර ලොකු සයන්ස් කියනවා වගේ අර වමට සිග්නල් දාලා දකුණට කපන්න වෙන වෙලාවල් එනවා. ඒක Taman දැනගන්න ඕන මේකෙන් මම යා පෝෂණය වෙනවද? මට මේ වෙලාවේ දෙයක් කරන්න තියෙනවනේ ඒ දෙක කරලා එතනින් අයින් වුණා. දෙවක තුලින් මම යා හදා ගන්නවා නම් මට මේක කරපු එකෙන් මට ලකුණු හම්බේ. අරයා මට හොඳයි කියයි. එහෙම නැත්තම් මේකෙන් මගේ නම කීර්ති නාමය සෞත්ව වෙයි. එහෙම හිතන්නේ නැතුව ඒ අවස්ථාවේදී මේක කරන්න වුණා. ඒ වෙලාවේ කරලා එතනින් ඉවරයි. කවුරු හරි ඔකට හොඳටම බැන්න කියම ඒකත් ඉතින් තවත් එකක් බැනුම් අහලා ඉතින් ඊළඟ දවසේ කරන්න පුළුවන් තරම් හොඳින් කරන්න කියලා හිතා ගන්නවා. ඒරට ඊළඟ දවසේ ඊටත් වඩා සෞත් වෙන්න පුළුවන්. ඒත් ඉතින් මොනා කරන්නේ ඉතින් ඒත් ඒකත් කරලා දාලා ඒ අවස්ථාවේ හැටියට කරලා නිකන් ඉන්න එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඒකෙන් මම හොඳට කරා එහෙම නැත්තම් මගේ වැඩේ සෞත් වුණා කියලා හිතන්න ගියත් ඒකෙන් ටික ටික අර සක්කාය දිට්ඨිය මම ඇති වෙනවා. පුළුවන් තරම් අර ඊයට වඩා අද ටිකක් හොඳ වෙන්න ඊළාට හෙට තව ටිකක් හොඳ වෙන්න කියලා උත්සාහ කරනවා. හොඳ කියන්නේ මේ හොඳ වැඩ කරන්න නෙවෙයි තව ටිකක් මම යාගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න මම යා පෝෂණය කිරීම අඩු කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන්. මේක එකපාරට ලෝකේ ජොබ් කරන ගමන් අනිත් බාහිර මිනිස්සුත් එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්න ගම එකපාරට 100%ක්ම පිරිසිදු වෙන්නත් අමාරුයි. ටික ටික මට්ටමකට එනකොට සමහරලයට හිතෙන්න පුළුවන් මේ විදිහට මේ සමාජයේ ඉන්න බෑ එකපාරට කැලේකට යන්න සිවුරක් දාන්න තට්ටය ගා ගන්න එහෙම හිතෙන වෙලාවලුත් එන්න පුළුවන් සමහරලට කාලයක් ගියාට පස්සේ. මේ එහෙම නැතුව මේ එකපාරටම මේක කරන්න යන්නත් එතකොටත් අර අතිදාවනකාරී වෙනවනේ. ඒ දෙකම නැතුව මේ මධ්‍යම ප්‍රතිපදාවේ යන එක තමයි මම මේ පෝෂණය අඩුවෙන්ම කරගෙන යන්න වෙන්නේ.
උදේරණ සොයනසිතයි කී ඊළඟ දැන් සොයනසි කිව්වනේ අර වැඩක් හොඳට කරන්න වගේ දෙයක් කිව්වනේ. එතකොට සොයනස් දැන් සම්බන්ධකලා තියෙන අපි වැඩක් වැඩියෙන් හොඳට කරලා ඇත්තටම හරියට සා හොඳට කරගන්න පුළුවන් වුණොත් එතන අර මමත්වයේ කියන අනතුර ටිකක් වැඩියෙන් තියෙනවා. වැඩි වැරදුනොත් එතකොට මම අයිතියක් ගන්න නැහැ නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඔක විපස්සනා කරලා මේක තමයි මේ කියලා හිතලා දුකක් හිතලා එතනින් නවතිනවා. ඒ මම ගොඩ නැගීමක් සිද්ධ වෙනවා අඩුයි එතන. හැබැයි අර හරි ගියු තින් දැන් මේක හරි මේ කරපු විදිය හරි මේක ඉගෙන ගත්ත දෙයක් කියලා එතන මමත්වයේ ලොකුවට මේ තීව්‍ර පෝෂණය වෙන එකක්කුත් මම දැකලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ ගිහි ජීවිතයේ ප්‍රතිපදාවේ ටිකක් අපහසු මේ සියුම් අපහසු බවය විදිහට දකින්න ලැබෙන්නේ පැවිද්දේ තරම් වර්ණනා කරන්නේ ඒ නිසා වෙන්න ඕන ධර්මයේ තුල. ඒක හරි සවිනස් මට ගොන්සි කෙනෙක් පැහැදිලි.
දැන් ඒකෙත් ගත්තහම කරන්න පුළා උපරිමෙන් කරනවා කරලා අතාරින එක තමයි අර නොකර අතාරිනවට වඩා. දැන් උපරිමෙන් කරලා ඒකේ මමයා ගොඩනගා ගන්න නැතුව කරන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම වටින්නේ. දැන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ ගත්ත සමහරලාට ගව් ගණන් තිස්සේ පයින් ගිහිල්ලා සමහරලාට සමහර බවුණොත් එක්ක අර ගොවිතැන් කරනකොට එයාත් එක්ක මාස ගණන් තිස්සේ ඒ වෙනුවෙන් මහන්සි වෙලා අනුන්ට උදව් කරපු වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වුණාට ඒ කවදාකවත් බුදුහාමුදුරන්ට මමයා පෝෂණය වුණේ නැහනේ. කරන්න පුළුවන් උපරිම හොඳින්ම කරලත් මමයා පෝෂණය නොකරගෙන කරල්පු ඒවාල් තියෙනවා. බුදුහාමුදුර විතරක් නෑ ඊළාට අනිත් සරියුත් රහතන් වහන්සේලා එහෙම ගත්තත් ඒගොල්ලෝ කරන්න පුළුවන් උපරිම සේවයක් කරා තමන්ට පුළුවන් උපරිමයෙන් කරාට මමයා පෝෂණය කරගත්තේ නැහැ. දැන් ඒ වගේ අපිටත් කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරනවා. ඒ වුණාට එතනින් ඒක අතාරිනවා. සාමාන්‍යයෙන් අපි දෙයක් හොඳටම කරන්න ගත්තාම ඒක ඇතුලේ මම පෝෂණය වෙන්නේ අපේ පුරුද්ද තියෙනවා. ඒ වුණාට අන්න ඒකේ අනිත් පැත්ත කරන්න පුළුවන්. කරන එක හරියට කරනවා. ඒ වුණාට මම ගැන මේ අනුන්ගෙන් ඒකට වර්ණනාවක් බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් ඒක තමයි මේ ඒක පුරුදු කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. නිකන් අර මල්ලෙන් ගහලා නොකර යන්තම් අටවලා තියන්නේ නැතුව කරන එක හරියට කරනවා. ඒ වුණාට ඒ ගැන මේ අනුන්ගෙන් වර්ණාවක් බලාපොරොත්තු නොවි.
එහෙමයි සොයනස්. මට තීරණ ගිහිලා තියෙන තව දෙයක් තමයි මම ටිකක් පහුගිටිකේ කල්පනායෙන් බැලුව දෙයක්. දැන් මම යා කියන එක පෝෂණය නොවෙන්නම දෙයක් කරනකොට ඒකට කරන්න ඕන මේ අර උත්සාහ ශක්තිය හරි උත්තාන ශක්තිය හරි කියන ඒ මේ නැගි එළඹ වීර්යවන්ත වේග කරන්න තියෙන හැකියාව පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් අර ඉක්මනට මොකක් හරි හොඳටම කරන්න කියලා කිව්වහම සෑහෙන මේ ආත්ම ශක්තියක් ඊට පස්සේ දැනුමක් ඉස්මතු කරගෙන ඒක කරනවා. එතකොට තේරෙනවා මමත්වයේ කියන එක භාවනා කරති පරයන්කේ හරි සක්මන වගේ නෙමෙයි, මෙතනදී ඊට සාපේක්ෂ මමත්වයේ සෑහෙන ඉහළ මට්ටමකට යනවා. මේ එහෙම ගිහිල්ලා තමයි වැඩේ ඉවර වෙන්නේ. හැබැයි අර පුළුවන්කමක් තියෙනවා ඒක ඉවර වුණාට පස්සේ ආදැම් මේ මමත්වයේත් දැන් මේ වැඩෙත් කරුණා. නමුත් මමත්වයේත් සෑහෙන ගොඩ නැගුණා. දැන් ඉතින් අර වැඩේ කරුණාට පස්සේ මමත්වයේ ටිකක් බටර් එක දිය කරනවා හරි එහෙම මේ අයිස් කුට්ටියක් හිතලා රක් කරලා දිය කරනවා වගේ මේ මමත්වයේ පිය වෙනකන් නිකන් විපස්සනා කිරීමක් වගේ මම කරලා බලලා තියෙනවා යම් මට්ටමකට හරියනවා. නමුත් අර හැදිච්ච එකෙන් කොච්චරක් එහෙම ආපස්සට දිය වෙනවද කියලා කියන්න තේරෙන්නේ මේ අර ඒක තනිකරම ඉස්සර වගේ බා ඉස්සර නම් එහෙම කරා මම හිතා ගන්නවා මම දැන් වැඩේ හරියට කරා කියලා මම මට ලකුණු ටිකක් දා ගන්නවා. නමුත් අර එහෙම දැන් කරන්නේ ඒක පොඩ්ඩක් දිය කරන්න උත්සාහ කරනවා. දැන් මෙතන වැරද්දක් වුණා කියන එක තේරෙනවා. ඒක මම හිතන සයින්ස් ඒ වැරද්දක් වුණා මමත් දිනුනා කියලා දැක ගන්න එක දිනුවක් ඉස්සර පෙරට ඉස්සර කාලයට සාපේක්ෂවලත් මම හිතනවා. ඒකට එහෙම තමයි සයින්ස් මට තව තේරු මේ සාකච්ඡා කරොත් එහෙම තමයි තේරෙන්නේ.
ඒක තමයි දැන් ඕක දැන් අද දැන් තේරෙනවා නම් මමත් ඒ ගොඩ නැගුණාට පස්සේ හරි තේරුණා නම් මම ඒ ගොඩ නැගුණා කියලා ඊළඟ දවසක දහසරයක් කරද්දී නමසරයක්ම අහුවෙන්න පුළුවන්. ඒ වුණාට එකක් හරි ගොඩ දා ගන්න පුළුවන්. තේරුම් ගන්න එක තමයි වටින්නේ. මම යා පෝෂණය වුණා මේ වැඩේ කරද්දී මම යා පෝෂණය වුණා. ඒක නිසා මේ ඊළඟ පාරක කවදක හරි මේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි.
මගේ ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ඉදිරිපත් කරන්න
ස්වාමීන් වහන්ස. අතර මං අහන්නට මුල් කොටස නාමන්ත මහත්තයා ඇහුව ස්වාමීන් වහන්ස ඔය ඔෆිස් එක වැඩ කරමුට අර චුට්ටක් පිම්මෙන්න වගේ හිතුවම හිතෙනවා ස්වාමීන් වහන්ස. ඒ වගේ කියන්නේ වැඩේ කරනවා නමුත් තමන්ගේ නොකර නමුත් අර ඉවර වෙනකොට වගේ පොඩි නිකන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අයියා වෙනවද පොර වෙනවද කියලා ඒ වගේ චුට්ටක් එනවා. ඒක දැනගන්නවා ස්වාමීන් වහන්සේ දැන් මේක මේ වැඩෙනවයි කියලා. නමුත් සමහර අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්ස මං ඒ කියන්නේ මගෙත් නෙවෙයි කරන කෙනෙකුත් නෑ එහෙම සති දෙකක් විතර වගේ එක දිගට වෙනවා ඒක කරන කෙනෙක් නෑ ඇත්තටම. නමුත් ඒක එහෙම කිරීගෙන යනකොට ඒකත් නිකන් අමතක වෙලා වගේ ආපහු අර මම මේ කියන්නේ දැන් මේක කොහොම කරත් මේ විදිහට වෙනවනේ කියලා අර පොඩි මේ උනන්දු අඩුවීමක් වගේ දෙයක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔන්න එතකොට ආපහු මට තේරෙනවා ආය අර නිකන් අසූචි වලට වැටුණා වගේ පොඩි ගතියක් එහෙමත් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඔන්න දැන් මේ සතිය යන්නන් මේ වගේ පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ මට අන්න එතනදී ඔය කොහොමද අපි ඔක දකින්න ඕනි කියන එක පොඩ්ඩක් කියා දෙන්න ස්වාමීන් වහන්සේ. ඊළඟට අර දැන් මගේ කරගන්න හදපු ගමන්ම ස්වාමීන් වහන්ස තව අවස්ථාවලදී දැනෙනවා ඔය දුක්ඛ ලක්ෂණය කියන එක ගොඩාක් තීව්‍රව දැනෙනවා ස්වාමීන් වහන්ස. ඒක දැක්ක ගමන් අර දුක්ඛ ලක්ෂණය ආපහු නැති වෙලා යනවා. එතනදී අර හට ගැනීමයි නැතිවීමයි කියන එක බොහොම ප්‍රත්‍යක්ෂව දැනෙනවා අර මගේ කරගත්තු ගමන්ම. නමුත් සමහර වෙලාවල් තියෙන ස්වාමීන් වහන්ස ටිකක් ප්‍රමාදයි. එතකොට ටිකක් අර බෙල්ල තද කරන් නිකන් මරන්න ගෙනියන හරක වගේ ටික වෙලාවක් තියෙනවා. සමහර වෙලාවට වරුවක් විතර වගේ තියෙනවා. නමුත් ඒක දන්නවා දැන් මේක මේ තමයි මේ වෙලා තින්නේ කියලා. ඒ ගැන පසුතැවීමක් හෝ දුකක් නැතුව ඉන්නවා. හැබැයි අර ප්‍රමාද වීම වුණා නේද කියලා පස්සේ මතක් වෙනවා ස්වාමීන් වහන්සේ.
දැන් මේකෙදි ඇත්තටම ওই පස්සේ අඳුර ගැනීමම තමයි වටින අවශ්‍ය දේ වෙන්නේ. දැන් අපි හිත අපි කියමු පරයන්කයක ඉන්නවා කියලා. මූල කර්මස්ථානයේ ඉඳලා හිත පිට යනවා. හිත පිට ගිය බව දන්න එකම තමයි මේ ඊළඟ දවසේ තව පොඩ්ඩක් හිත පිට නොයා තව පොඩ්ඩක් වැඩිපුර වෙලා ඉන්න තියෙන එකම දේ නේද? මේ සිහියෙන් අපි මම අපිට කෙල වෙනවා අනිවාර්යයෙන්ම ওই වගේ දේවල් වෙනවා කෙල වෙනවා. සියසරයක් කෙලවලා ඒ බව දැනගත්තට පස්සේ ඊළඟ සැරේදී 99න් අපිට ගොඩ දා ගන්න පුළුවන්. ඊළඟ දවසක අපිට 98කින් ගොඩ දා ගන්න පුළුවන්. අන්න එහෙම මේක තේරුම් ගත්තනම් මම මේ මගේ මේ මේ වෙලාවවලදී මගේ මම ය පෝෂණය කරන්න වුණා. මේ වෙලාවේදී මම දන්නේම නැතුව මෙහෙම ගොඩ මේ මට වැරදුනා. ඒ වගේම තව අපිට බලා ගන්න පුළුවන් දැන් සමහර අවස්ථාවලදී අපේ මමය පෝෂණය කරන්න යන වෙලාවල් වැඩි. ඒකත් ගත්තාම සමහර පුද්ගලයෝ ඉස්සරහා සමහර අවස්ථාවලදී එහෙම එහෙම ඒකත් වෙනස් වෙනවා. දැන් එකම දේ දෙන්නෙක් ඉස්සරහා කරද්දී ඒ දෙන්නගේ අතරින් සමහර අපි කැමති කෙනෙක් ඉස්සරහා වැඩක් කරද්දී ඒ වෙනුවෙන් අපි ගොඩාක් මහන්සියලා එයාගෙන් වැඩියෙන් ලකුණු ගන්න බලන. තවත් කෙනෙක් ඉස්සරහා දි කරද්දී ඒකට ඉතර ලොකු වටිනකමක් නැතුව මම එයා පෝෂණය කරන්නේ නැතුව ඉන්න වෙලාවල් තියෙනවා. ඊළඟට අවස්ථාවල් වගේ තියෙනවා. අන්න එහෙම එහෙම මම එයා පෝෂණය කරන්න යන අවස්ථාවලුත් එක එක වෙලාවල්දී එක එක විදියයි. දැන් අපේ හිතේම தત્ත්වය එක එක වෙලාවලට එක එක විදියයි. මේ හැම එකෙම පෙන්වන්නේ අපේ අනිත්‍ය ස්වභාවයම තමයි. මම එය පෝෂණය කරන්න ගියත් හිත පිට ගියත් මේ හැම එකේදීම අර එකම මොඩල් එකක් තමයි මේ හැම එකෙම වගේ තියෙන්නේ. මේ ඒක අඳුර ගැනීමම තමයි ප්‍රධානම දේ. අඳුරගත්තට පස්සේ කවදක හරි එකෙන් එකකින් හරි ගොඩ යන්න පුළුවන්. 100කින් එකක් හරි ගොඩ දා ගන්න පුළුවන් කවදක හරි මේක තේරුම් ගත්තා නම්. එහෙමම ටික ටික අර මේ අඳුරගත්තනම් මගේ මේ වෙලාවේ මගේ මෙන්න මෙහෙම දුර්වලකමක් තියෙනවා කියලා අඳුරගත්තනම් අඳුරගත්තට පස්සෙත් කියලා වෙනවාමයි. ඒ වුණාට ඊළඟ දවසකත් පොඩි හරි බාග කියන්නේ ගොඩක් දුර යන්නේ නැතුව මගෙන් හරි නවත්ත ගන්න පුළුවන්. ඒක අඳුර ගැනීමම තමයි ප්‍රධානම දේ. අඳුරගත්තට පස්සේ Tamanටම තේරෙනවා මෙන්න මේ වෙලාවේදී මෙච්චර දුරක් ගියහම මට මේක නවත්ත ගන්න පුළුවන්. ඊළඟ දවසේ මෙන්න මෙච්චර දුරකින් නවත්ත ගන්න පුළුවන් කියලා අන්න එහෙම ටික ටික ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් අඳුර ගත්ත නම් හරියට
එහෙමයි සවනස බොහොම පිං වෙනත් එසවිලා නෑ ස්වාමීන් වහන්ස. රාජිකා කෙම් මොන හරි ප්‍රශ්න තියෙනවද රාජිකා ඉදිරිපත් කරන්න? නැත්නම් අපි
ප්‍රශ්න නම් නෑ නවන්ත නදී පපි දැන් පය බාගත් වැඩිපුර ආරම්භ තියෙන නිසා වැඩසටහන නතර කරමු නේද මට හිතුනේ.
සවිනාස අවසරයි එන තිරුවන් සරණයි වැඩසටහන સમાප්තිය සිදු කිරීමට මම රාජිකාට බාර දෙනවා.
හොඳයි.
කොහොම සුතේනදී අද වැඩසටහන එහෙනම් අවසන් කරාට මේ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න කියලා මම නාමන්තට ආරාධනා කරනවා.
බොහොම සුතේ රාජිකා වෙන තිරුවන් සරණයි සවිනාස පුණ්‍යානුමෝදනාවට අවසරයි.
හොඳයි.
අද දිනේත් මේ ආධුනික වැඩසටහන වෙනුවෙන් අප වෙනුවෙන් අප සියලු දෙනා වෙනුවෙනුත් බුද්ධ ශාසනය වෙනුවෙනුත් ශාසනීය ඉදිරි ගමන වෙනුවෙනුත් ඔබ වහන්සේලා නිස්සරණ වනයේ සියලු ස්වාමීන් වහන්සේලා නියෝජනය කරමින් මේ වැඩසටහනට වැඩම කළා. ඒ වෙනුවෙන් අපි ඔබ වහන්සේලාට කෘතඥ පූර්වක ස්තුතියත් නමස්කාරයත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඊට අමතරව මේ වැඩසටහන ලොකු සකස් කරන්න කියලා කුසල ධර්මයෙන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේලා නම කියන අවසරයි. හෝමාගම ධම්ම කුසල ස්වාමීන් වහන්සේටත් නම කියන අවසරයි. ධම්මගුත්ත ඔබ ස්වාමීන් වහන්සේටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම නිස්සරණ වනයේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ සම්බුද්ධ ශාසනයේ සංඝරත්නය ලෙස සැලකෙන සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පින් කුසල් දහම් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන මුල් පියවර ආරම්භ කිරීමේදී විශේෂ ගිහි පාර්ශ්වයෙන් රාජිකා සැහෙන කටයුතු සම්පාදනය කරා වගේම මේ වෙනකනුත් වැඩසටහන මෙහෙමින් විශාල ශාසන මෙහෙවරක් කරන එතුමියටත් ඒ වගේම මේ වැඩසටහන පවත්වාගෙන ඉන්න මේ කෝහොස්ලා ඉදිරියේ ඉන්න නදීප් ඊට පස්සේ නලින්කා පද්මනන්දා සහ බන්දුල මහත්මා ආදී සියලු දෙනාටත් ඒ වගේම මේ වැඩසටහනට නිතිපතා සහභාගී වෙමින් වැඩසටහන සජීවත් කරමින් අපි මේ කරන උත්සාහය ඒ ප්‍රතිඵල ලබා ගැනීම අංශයෙන් මේ වැඩසටහන ඉතා සාර්ථකත්වයට පත් කරමින් මේ වැඩසටහනට සහභාගී වෙන මේ සියලුම පිරිසටත් ගෞරවණීය මේ සභාවටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. මේ දුක්ඛිත සසරේ අනන්ත කාලයක් අපි අර කියනවා වගේ යමුනා කියන ගඟක් තියෙනවා ඉන්දියාවේ. ඒකේ මම හිතන්නේ වෙරළ තීරයේම කිලෝමීටරයක් විතර පල්ලයි කියන ඒකේ වැලිකඩ ගානට සම්මා සම්බුද්ධයන් වහන්සේලා පහළ වෙලා තියෙනවා කියලා. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර දීර්ඝ සසරක් අපි මේකේ ආවද කියලා. ඒ සසර එක භවයකින් වුණත් නිම කරන්න පුළුවන් විදිහේ ඖෂධ තියෙන මහා ඖෂධ ධර්ම කාරණා සම්භාරයක් මේ වැඩසටහනෙත් මේ වැඩසටහන් මාලාවෙත් ඉස්සරවනේ වැඩසටහන් වලත් අප වෙත මේ ධර්ම දාණි වශයෙන් ලබා දෙනවා. ඒ නිසා ඒ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් හේතු කොටගෙන ඒ මෙතක අපි අවබෝධ නොකළා වූ ඒ නිවනක් කියලා ධර්මයක් ඇත්තේ අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේලාට තපසම දිනාට හැකි වේවායි කියමින් මම මේ පුණ්‍ය අනුමෝදනාව කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින් කැමති යම් තාක් පිනන පින්න පිරිසද්දේ සියලු දිනාට අනුමෝදන් වේවායි කියලා ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. අපසේන සෑම දිනාම නමින් මියගිය සිරු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා වේවා. ඔවුන්ට නිවන් පිණිස මේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් හේතු වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර නිවන් අවබෝධය වෙනතෙක් කල්යාණ මිත්‍ර සම්පත්‍ති අත්වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. සායනාස සුභාංශීලාව වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි භන්තේ
සුඛී හන්තු.
මයාගතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. උපවාසලා වන්දනා කිරීමට සමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදිතේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.